නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා කම්මන්තෝ ආනන්ද භාවිතෝ බහුලීකතෝ රාග විනය පරියෝසානෝ හෝති දෝෂ විනය පරියෝසානෝ හෝති මෝහ විනය පරියෝසානෝ හෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සුපුරුදු පරිදි ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ බ්‍රාහ්මණ සූත්‍රයෙන්. බ්‍රාහ්මණ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ මග්ග සංයුත්තේ, සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේ. ඉතින් අපි බ්‍රාහ්මණ සූත්‍රය මූලික කරගෙන ආරෂ්ඨාංග මාර්ගය සම්බන්ධයෙන් කරුණු විස්තර කරමින්, ඒවැයින් ගන්න තියෙන ආදර්ශ උකහා ගනිමින්, ඒ වගේම ඒවැයින් අපේ භාවනාවට ගන්න තියෙන ගුරුහරුකම් අරගනිමින් පියවරෙන් පියවර ඉදිරියට යන ධර්ම සාකච්ඡාවක් විදිහට තමයි, ධර්ම දේශනා මාලාවක් විදිහට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ. ඉතින් එතකොට අපි මේ වෙනකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියන මාර්ගාංග තුන ගැන සාකච්ඡා කරලා තිනවා සෑහෙන දුරකට. ඒ නිසා අද මම බලාපොරොත්තු වෙනවා සම්මා කම්මන්ත කියන මාර්ගාංගය ගැන ටිකක් තොරතුරු ගෙනහැර පාන්න. දැන් එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ගාංග තුන අපි ගන්නවා සීල ශික්ෂාවට තමයි අන්තර්ගත වෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක ප්‍රඥා ශික්ෂාවට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුන සීල ශික්ෂාවට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ වෙනකොට සම්මා වාචා කියන ඒ සීල ශික්ෂාවේ මුල් අංගය ගැන සාකච්ඡා කළා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මා කම්මන්ත කියන ඒ සීල ශික්ෂාවේ දෙවැනි මාර්ගාංගය සම්බන්ධයෙන්. ඉතින් එතකොට සම්මා කම්මන්ත කියන එක ගැන අපි ටිකක් කතා කරන්න කලින් මම හිතනවා අපි මොකද්ද මේ මිච්ඡා කම්මන්ත කියන්නේ කියලාත් දැනගෙන තිබීම වැදගත් වෙනවා. ඉතින් එතකොට මිච්ඡා කම්මන්ත නැත්නම් වැරදි ක්‍රියාත්මක වීම, වැරදි ක්‍රියාවන් කියන්නේ මොනවද කියන එක ගැන භාගතුන් වහන්සේ විග්‍රහ කරනවා මහා චත්තාරීසික සූත්‍රයේදී. ඉතින් එතෙන්දී මිච්ඡා කම්මන්ත කියන එක හඳුන්ලා දෙන්නේ අපි කවුරුත් අහලා තියෙන දැනට මම දන්න කාරණා තුනක් සම්බන්ධයි. එකක් තමයි පානාතිපාතය, එහෙම නැත්නම් සතුන් මැරීම, සත්ව ඝාතනය, ඊළඟට අදින්නාදානය, ඒ කියන්නේ නොදුන් දේ අර ගැනීම, ඊළඟට කාම මිත්‍යාචාරය, කාමයේ සුමිච්ඡාචාරා. එතකොට මෙන්න මේ අංග තුන තමයි විශේෂයෙන්ම මිච්ඡා කම්මන්ත කියන කොටසේ අර්ථයේදී බුදුරජාන් වහන්සේ මේ පෙන්ලා දෙන්නේ. අපි පොඩ්ඩක් මේ කරුණු හුඟ දෙනෙක් අහලා තියෙන නිසා මම කෙටියෙන් දේශනාවේ සම්පූර්ණත්වයේ පිණිස කෙටියෙන් විතරක් මතක් කරන්නම්. එතකොට පානාතිපාතා කියලා කිව්වහම මේ බුදුරජාන් වහන්සේ මෙතනින් අදහස් කරන්නේ එතකොට පණ ඇති සතෙක් අපි ඒ බව දැනගෙන, ඒ පණ තියෙන බව දැනගෙන ඒ මරණ චේතනාවෙන් ඊට පස්සේ යම්කිසි උපක්‍රමයක් පාවිච්චි කළා මරණයටපත් කිරීම. ඉතින් එතකොට මෙතෙන්දී කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ අපේ අතින් ඒ ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්න. එකක් තමයි පණ ඇති සත්වෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි දැනගන්නත් ඕනේ මේ සතාට පණ තියෙනවා කියලා. ඊට පස්සේ ඒ සතාව මරන්න අපිට ඒ මරණ චේතනාවක් පහළ වෙන්නත් ඕනේ. ඊට පස්සේ ඒ සඳහා යම්කිසි උපක්‍රමයක් යොදන්නත් ඕනේ. ඒ උපක්‍රමය නිසා ඒ සතා මරණයටපත් වෙන්නත් ඕනේ. එතකොට මෙන්න මේ කාරණා පහ සම්පූර්ණ වුණා නම් ඒ කියන්නේ අපේ අතෙන් ප්‍රාණඝාත කුසලයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට මෙතෙන්දී අපිට තේරෙනවා මේ ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න නම් අපේ හිතේ සෑහෙන දූෂිත බවක්, ද්වේෂයක් පහළ වෙලා තියෙන්න ඕනේ. ඒක එක අතකින් බැලුවාම ද්වේෂ මූලිකව සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් නිසා මේ ප්‍රාණඝාතයේ විස්තර කරන බුදුරජාණන් වහන්සේ කියනවා ලුද්දෝ ලෝහිතපාණි හතප්ප හේතෝ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණ භූතේසු. මේ ප්‍රාණීන් කෙරෙහි තියෙන්නේ එක්තරා අන්දමකින් බොහොම ක්‍රූර හැඟීමක්. ඒ වගේමයි ලේ වැකුණු අත් තමයි තියෙන්නේ. ඒ වගේමයි හිතේ තියෙන්නේ බොහොම රෞද්‍ර බවක්. ඒ වගේම කිසිම තෙතක් නැහැ. කිසිම දයාපන්න ස්වභාවයක්, දයාවක් හිතේ ගෑවිලා නැහැ. ඉතින් අන්නේ බඳු ස්වභාවයකින් තමයි මෙතකොට මේ සතෙක් මරන්නේ. එතකොට මේ සතා මරද්දී ඇත්තටම මනුස්සයෙක් ඝාතනය කරොත් වෙනත් ටිකක් විශාල සතෙක් ඝාතනය කළොත් කුඩා සතෙක් ඝාතනය කළොත් ඒ වගේම ඒ තැනත්තාගේ සතාගේ යම්කිසි ගුණයක් තිබුණා නම් ඒක සම්බන්ධයෙන් ඉතින් මේ වගේ විවිධ කාරණාවන් තියෙනවා මේ ප්‍රාණඝාතය සම්බන්ධයෙන් අපිට සැලකිලිමත් වෙන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් Tamanට බොහෝම උපකාර කරපු කෙනෙක්ව අපි ඝාතනය කරනවා නම් එතන බොහොම බරපතල අකුසලයක් සිද්ධ වෙනවා. මේ පින්තුත් දන්නවා රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීම නැත්නම් තමන්ගේ අම්මා තාත්තා ඝාතනය කිරීම මේ වගේ තමන්ට බොහෝම වැඩ සලසන ඒ වගේම බොහොම ගුණයක් දරන යම්ස කෙනෙක්ව අපි හිතාමතා ඝාතනය කළොත් ඒකේ බොහොම බරපතල විපාක අපිට හම්බ වෙනවා. විඳින්න සිද්ධ වෙනවා. භුක්ති විඳින්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් අපාගත වෙලා ඒ කර්මයේ කර්මානුරූපව ඒක විපාකයේ ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි අපි හිතමු ටිකක් බරපතල සතෙක් විශාල සතෙක් ඝාතනය කරන එක ඒ තරම් ලේසි නැහැ. ඉතින් එතකොට අපිට විවිධ විදිහට මේ ගැන හිතන්න වෙනවා. හිතේ නැවත නැවතත් ඒ අකුසල විතර්ක පහළ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ඒ සඳහා උපක්‍රම යොදන්න සිද්ධ වෙනවා. එතකොට කාලාන්තරයක් තිස්සේ අපේ හිත පැහි පැහි තමයි තියෙන්නේ. ඉතින් අපේ හිතේ මරණ චේතනාවක් ඒ කරන උපක්‍රමයේදීමක් ඒව ගැන හිතන්න හිතන්න තව තව කර්ම රැස් වෙනවා. එතකොට එක චේතනාවක්ම නෙමෙයි එතන චේතනා මහා රාශියක් කරහා මේ ප්‍රාණඝාත අකුසලය බොහොම ප්‍රබල අකුසලයක් බවට පත් වෙනවා. හැබැයි ඉතින් අපි වාක්කාර හේතුවක් නිසා ඒ මොහොතේම යම්සි සතෙක්ව කුඩා සතෙක්ව අපි කියමු. කුඩා සතෙක්ව මැරුවා. ඉතින් එතකොට අන්න සමහර වෙලාවට අර කලින් සඳහන් කරපු මට්ටමට තරම් ප්‍රබල ප්‍රාණඝාත අකුසලයක් නැහැ. ප්‍රාණඝාත අකුසලයක් තියෙනවා. නමුත් අර තරම් ප්‍රබල ප්‍රාණඝාත අකුසලයක් නැහැ. ඒ නිසා මේ ප්‍රාණඝාත අකුසලයේ යම් යම් වෙනස්කම් ඒ බරපතලත්වය මත ඒ අපි යොදපු ප්‍රයත්නය මත අපේ හිත කෙතරම් දූෂිත කරගත්තාද කියන කාරණේ මත නැවත නැවතත් අපි මේ චේතනා පහළ කරගත්තාද කියන එක මත ඒ වගේම මේ මරණයට ලක් වෙන තැනත්තාගේ තියෙන ಗುಣ සම්භාරය මත ඇත්තටම තීරණය වෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ මේ හැම සතෙක්ම හැම මිනිස්සෙක්ම මරුවාම එකම ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ කියලා එහෙම කියන්න බෑ. ඒවැත් යම් යම් වෙනස්කම් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි අදින්නාදානේ කියන එක සැලකුවොත් එතෙන්දී අපි දන්නවා කවුරුවත් අපිට හිතාමතා නොදුන්න දෙයක් අපි හොර හිතකින් අරගැනීම තමයි එතන තියෙන්නේ. ඉතින් එතකොටත් එතනත් තියෙන යම්සි කාරණා කීපයක් අපිට අවුල් අරගන්න. එතෙන්දී අපි දැනගන්න ඕනේ මේ කැවිලා අනුන්ගේ දෙයක්. අපි හොඳටම දන්නවා මේ අපි හොරකම් කරන්න යන්නේ මේ අපිට අයත් දෙයක් නෙමෙයි අනුන්ගේ දෙයක්. ඒතර මේ දැනුම තවත් කෙනෙක්ගේ දෙයක් කියන කාරණාව එක මූලික අංගයක් වෙනවා. ඊට පස්සේ ඒක තවත් කෙනෙක්ගේ දෙයක් බව අපි දන්නවා. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ දෙයක් තියෙනවා ඒක අපිට අයිති නැහැ. ඒක අපේ නෙමෙයි ඒක අනුන්ගේ කියන එකත් අපි හොඳට දන්නවා. අන්න ඒක දෙවෙනි කාරණේ. ඊට පස්සේ ඒ දේ හොරෙන් අරගැනීම සඳහා හොර සිතක් වංචා කිරීමේ සිතක් ඒක අනිත් තැනත්තාගේ නැත්නම් ඒ බොහෝ පිරිසකගේ අනුදැනුමෙන් තොරව අරගැනීමේ තමා සතු කරගැනීමේ සොර සිතක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ සඳහා යම්සි උපක්‍රමයක් යොදනවා. ඒ උපක්‍රමය හරහා ඊට පස්සේ ඒ යම්සි දේ තමා සතු කරගන්නවා. ඉතින් එතකොට මෙතෙන්දි තේරෙනවා අපිට මේ සොරකම් කිරීමේ නැත්නම් අදින්නා දාන කියන ඒ ශික්ෂාපදය කැඩෙන්න අදින්නා දාන වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියලා ඉතින් අපි පන්සිල් ගන්නවා. ඉතින් එතකොට මේ ශික්ෂාපදය කැඩෙන්න නම් එතකොට මූලිකංග කීපයක් තෘප්තිමත් වෙන්න ඕනේ. එකක් තමයි ඒ අනුන්ගේ දෙයක් තියෙන්න ඕනේ. අනුන්ගේ දෙයක් බව අපි දැනගන්න ඕනේ. ඒක සොරසිතින් ගැනීමේ සොරසිතක් පහළ වෙන්න ඕනේ. චේතනාවක් පහළ වෙන්න ඕනේ. ඒ සඳහා යම්සි උපක්‍රමයක් යොදන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ දේ සොරකම් කරන්න ඕනේ. එතකොට මේ සොරකම් කිරීමත් විවිධ ක්‍රමවලට අද සමාජයේත් එදා සමාජයේත් සිද්ධ වෙලා තියෙනවා. එක ක්‍රමයකට නෙමෙයි විවිධාකාර වශයෙන් මේ සොරකම් කිරීම සිද්ධ වෙනවා. ඉතින් එතකොට උදාහරණයක් වශයෙන් අපිට තවත් කෙනෙක්ගේ අයිති දෙයක් බොහොම රහසිගතව එයාට නොදැනෙන්න හොරකම් කරනවා. ඉතින් මේ පැත්තම තමයි වංචා කිරීම වගේ දේවල් දැනෙන්නේ. සමහරවිට අපි තවත් කෙනෙකුට නොදැනෙන්න එයා සතු දේ පැහැර ගන්නවා. එයා දන්නේවත් නැහැ. පස්සේ තමයි දන්නේ ආ මේයා මේ මගේ අතින් ලොකු අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. මට යම් අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. අහවල් තැනත්තා වංචනිකව මේක මගෙන් අරන් තියෙනවා. කෙනෙකුට පස්සේ තමයි අරයා දන්නේ. අපි මෙතනදී බොහොම සූක්ෂම වන්දමින් බොහොම රහසිගතව සොරකම් කරනවා. ඉතින් ඒ ඇවිල එක ක්‍රමයක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් යම්සි කෙනෙක් බස් එකක ගමන් කරනකොට අර ගැට කපන්නෙක් ඇවිල්ලා අපි දන්නෙත් නෑ අපේ මුදල් පසුම්බිය හොරකම් කළා. අන්න එතන තියෙන මේ සොරකම ඒක අපිට නොදැනෙන්න තමයි මේ සොරකම සිද්ධ වෙලා තියෙන්නේ. තවත් පැත්තකින් ගත්තහම බොහොම බරපතල විදිහට බලෙන්ම දේවල් අරගන්නවා. බොහොම අනිත් අයට තර්ජනය කළා, එහෙම නැත්නම් අනිත් අයව ඝාතනය කළා, එයා සතු දේ අරගන්නවා. ඒක ඇවිල්ලා තවත් පැත්තක්. ඊට පස්සේ කවුරු හරි පිරිසක් යනකොට ඒක පැත්තරම් මැද්දට කඩා පැනලා ඊට පස්සේ ඒ දේවල් අරගන්නවා. ඒ තවත් පැත්තක්. හරි තවත් තේනවා මේ අපි ඒ කියන්නේ වැරදි විදිහට එහෙම නැත්නම් මේ අපේ නොවන දෙයක් අපේ බවට විවිධාකාර අන්දමින් හේතු ගන්නවලා. අපි තුන් වැරදි ඔප්පුවක් දීලා එහෙම නැත්නම් වැරදි සහතිකයක් ඉදිරිපත් කළා. ඉතින් මේ වගේ ක්‍රම වලටත් මිනිස්සු හොරකම් කරනවා. ඊට පස්සේ අපි හිතමු ඔය මේ තරාදී එහෙම ගත්තොත් හේවැයේ තරාදී බර වෙනස් කරලා ඒ ගණන් මිනුම් වෙනස් කළා. එහෙම නැත්නම් ඒ අදාළ තැන් මකලා. ඉතින් වගේ දේවලුත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් හෙට අනිද්දා කල් ඉක්ුත් වෙන දෙයක් තියෙනවා නම් ඒකේ කල් ඉක්ුත් වෙන එක වෙනස් කරනවා තවත් සතියකට එහාට. ඔහොම කළාත් හොරකම් කරනවා. ඉතින් මේ වගේ බැලුවාම මේ සොරකම් කිරීම කියන එක හරීම සූක්ෂම අන්දමින් අද ලෝකේ සිද්ධ වෙනවා. ඉතින් ඒක ඇත්තටම අද අතීතයටත් වඩා හරීම සූක්ෂමයි කියන්න පුළුවන්. හිතා ගන්න බැරි තරම් අතිශය සූක්ෂම අන්දමින් මිනිස්සු හොරකම් කරනවා. ඉතින් මේ කොයි දේ ගත්තත් එතන සොරකමක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අනුන්ගේ දෙයක් ඒ තමන්ට නොලැබිච්ච අනුන් තමන්ට නොදුන්න දෙයක් ඒ බඳු සොරසිතකින් අර ගැනීම තුළ මෙන්න මේ අදින්නා දානා කියන ඒ සොරසිතින් ගැනීමේ ඒ අකුසලය සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ එකටත් පොඩ්ඩක් කෙටියෙන් මතක් කරගත්තොත් කාමේසු මිච්ඡාචාරා. දැන් අපි දන්නවා විශේෂයෙන්ම මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එදා ඒ පීතෘ මූලික නැත්නම් පුරුෂ මූලික සමාජයක් මූලික කරගෙන එතෙන්දී තාත්ත කෙනෙක් යටතේ යම්සි දරුවෙක් ඉන්නවනම් නැත්නම් යම් දෙමව්පිය යටතේ යම්සි දරුවෙක් ඉන්නවනම් එහෙම නැත්නම් ස්වාමියෙක් යටතේ යම් භාර්යාවක් ඉන්නවනම් එහෙමත් නැත්නම් අපි හිතමු යම් කිසි සීලයක් සමාදන් වෙලා භික්ෂුණීන් වහන්සේ නමක් සීල් මාතාවක් ඒ වගේ ඉතින් යම් කිසි කෙනෙක් ඒ යම් කිසි ආධ්‍යාත්මික හේතු කාරණා මුල් කරගෙන සීලයක් සමාදන් වෙලා ඉන්නවනම් ඔය වගේ විවිධ කාරණා නිසා ඒ කාන්තා පක්ෂය ඉතින් යම් සීලයක් පුරනව ඇතැම් වෙලාවට. එහෙම නැත්නම් ඒ අයගේ ආධිපත්‍ය යටතේ එහෙම නැත්නම් ඒ අයගේ ආරක්ෂාව යටතේ තමන්ගේ වැඩිහිටියන්ගේ ආරක්ෂාව යටතේ ජීවත් වෙනවා. ඉතින් ඒ අය තමයි එතකොට අයිතිකාරය වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. නමුත් තවත් කෙනෙක් තවත් පුරුෂයෙක් ඒ කාන්තාවත් එක්ක වැරදි විදිහට හැසිරෙනවා නම් අන්න එතනදී කාමමිත්‍යාචාරය සිද්ධ වෙනවා. ඉතින් එතකොට මෙතනත් තියෙන්නේ ඒ අපිට අයිති නැති නිත්‍යානුකූලව අයත් නොවෙච්ච අපේ නිත්‍යානුකූල බිරිඳ නොවෙච්ච යම්සි තැනැත්තියක්. එහෙනම් අන්නේ තැනැත්තියක් ඉන්න ඕනේ. ඊට පස්සේ තමන් ඒ ගැන දැනගන්නත් ඕනේ. මේ අයිල මේ මගේ බිරිඳ නෙමෙයි. මේවා මේ අයිල අහවල් කෙනාගේ බිරිඳ නැත්තම් මේ අයිල අහවල් අයගේ දරුවා කියලා ඒ තමන් දන්නවා. මේ ඇවිල්ලා මේ මට කිසිසේත්ම අයිති කෙනෙක් නෙමෙයි කියන එක හොඳටම දන්නවා. ඊට පස්සේ එයත් තමඟ කාමසේවනයේ යෙදෙන්නේ යම්කිසි අදහසක් පහළ වෙනවා. චේතනාවක් එතන තියෙනවා. ඊට පස්සේ ඒ සඳහා යම් ක්‍රමයක් යොදනවා, වීරයක් යොදනවා. ඊට පස්සේ කාමසේවනයේ යෙදෙනවා. ඉතින් මේ අන්දමින් එතකොට මේ කාමේසු මිච්ඡාචාරා කියන සිල්පදයේ උනත් අපිට ටිකක් ගැඹුරට විග්‍රහ කරගන්න පුළුවන්. දැන් හෙතෙන්දිත් සමහරාලාවට ඒ කියන්නේ විවාහ වෙච්ච කාන්තාවක් වෙන්න පුළුවන්. ඒ වගේමයි දෙමෝපියන්ගේ හෝ යම්සි වැඩිහිටියන්ගේ ආරක්ෂාව යටතේ ඉන්න බාලදරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි නීතියක් කරහා, සීලයක් කරහා, ප්‍රතිපදාවක් කරහා කාමසේවනයේ යෙදීම වළක්වපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අන්න ඒ බඳු කෙනෙක් එක්ක මේ බඳු යම්සි කෙනෙක් කාමසේවනයේ යෙදෙනවා නම් අන්න ඒක කාම මිත්‍යාචාරයක් වෙනවා. එතකොට ඒක මිච්ඡා කම්මන්තයක් වෙනවා. එතකොට මේ මිච්ඡා කම්මන්ත කියන එකේ අංග තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. පානාතිපාතය නැත්නම් ප්‍රාණඝාතය, අදින්නා දාණය ඒ කියන්නේ සොරකම් කිරීම, ඊළඟ කාම මිත්‍යාචාරය, කාමේසු මිච්ඡාචාරා කියන මෙන්න මේ අංග තුන. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ කාරණා ඉතින් බොහෝ දෙනෙක් දන්නවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සම්මා කම්මන්ත මේ යහපත් කර්මාන්ත නැත්නම් යහපත් ක්‍රියාවන් කියන එක විස්තර කරනවා. දැන් එතනදී බුදුරජාන් වහන්සේ අර කලින් අපි සාකච්ඡා කළා වගේම මේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. එකක් ලෞකික කොටස, අනිත් පැත්ත ලෝකෝත්තර කොටස. සම්මා කම්පන් සම්මා කම්මන්තං භික්ඛවේ දොයං වදාමි. මහණෙනි මම සම්මා කම්මන්ත කියන මේ මාර්ගාංගයත් දෙආකාරයි කියලා දේශනා කරනවා. අත්ති භික්ඛවේ සම්මා කම්මන්තෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදි වේපක්ඛෝ. මහණෙනි සම්මා කම්මන්තයක් තියෙනවා, යහපත් ක්‍රියාවක් තියෙනවා. ඒක ආශ්‍රව සහිතයි. හැබැයි පුණ්‍ය පක්ෂයේ පිහිටලා තියෙනවා. ඒ වගේම උපදී විපාක ලබා දෙනවා. අපි තුමු මේ භවයේම වෙන්න පුළුවන්, ඊළඟ භවයකදී වෙන්න පුළුවන්. තමන්ට මේ සංසාරේ ගත කරද්දී සැප විපාක ලැබෙන ඒ අපි තුමු ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, තමන්ගේ කුසලතාවයන් වෙන්න පුළුවන්, සවිශක්තිය වෙන්න පුළුවන්, ඥාති හිත මිත්‍රාදීන් වෙන්න පුළුවන්, පිරිස් බලයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ උපදී සම්පත් ලබා දෙන ස්වභාවයක් තියෙන ඒ සම්මා කම්මන්තයක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දෙවනි කොටස පෙන්නනවා, අත්ති භික්ඛවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. ඒ දෙවනි මාර්ගාංගය අරිට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක ඇවිල්ලා ආර්යයි, අනාශ්‍රවයි, ආශ්‍රව රහිතයි, ලෝකෝත්තරයි. ඒ වගේමයි මාර්ගාංගයක් බවට පත් වෙනවා. එහෙමනම් ඉතින් අපි මේ සම්මා කම්මන්ත ගැන සාකච්ඡා කරද්දී මේ අංග දෙක ගැනම එහෙමනම් සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ ලෞකික සම්මා කම්මන්තය කියන්නේ කුමක්ද, ලෝකෝත්තර සම්මා කම්මන්තය කියන්නේ කුමක්ද කියන මෙන්න මේ මාර්ගාංග මේ සම්මා කම්මන්තේ පැති දෙක ගැනම කතා කරන්න අවශ්‍ය වෙනවා. දැන් එතකොට ලෞකික සම්මා කම්මන්තය විස්තර කරන භාගතුන් වහන්සේ දැන් ඒක විස්තර කරන්නේ පානාතිපාතා වේරමණී. දැන් අර අපි කලින් විස්තර කරපු මිච්ඡා කම්මන්තවල තිබිච්ච ඒ ප්‍රාණඝාතයෙන් අයින්වීම, වෙන්වීම කියන එක පෙන්ලා දෙනවා. පානාතිපාතා වේරමණී. පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිදතෝ හෝති. මේ සත්වඝාතනය අත්හැරලා දාලා ඒකෙන් වළකිනවා. නිහිත දණ්ඩෝ, නිහිත සත්තෝ, ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. එතකොට මේ තනත්තා උත්සාහවන්ත වෙනවා. අර අපි කලින් මිච්ඡා කම්මන්තය ගැන කතා කරා වගේ නෙමෙයි, ඒ බොහොම ක්‍රූර, රෞද්‍ර, ද්වේෂ සහගත අන්දමින් කටයුතු කරනවා වෙනුවට මේකේ හාත්පසින් විරුද්ධ පැත්තක් දියුණු කරන්න උත්සාහවන්ත වෙනවා. එයා මොකද කරන්නේ? නිහිත දඬු. එයා බැහැර කරපු දඬු මුගුරු සහිතව ජීවත් වෙනවා. නිහිත සත්තු. ඒ බැහැර කරපු අවියාවිත සහිතව ජීවත් වෙනවා. ලැජ්ජී දයාපන්නෝ. මේ පව් කරන්න යම්සි ලැජ්ජාවක් හිතේ තියෙනවා. දයාපන්නෝ, බොහොම අනිත් සත්වයින් කෙරෙහි යම්සි දයානුකම්පාවක් හිතේ තියෙනවා. සබ්බපාන භූත හිතානුකම්පී, සියලුම සත්වයින් කෙරෙහි හිතෙන්ම පහළ වෙච්ච, හදවතින්ම පහළ වෙච්ච හිතානුකම්පාවක් තියෙනවා. එතකොට බැලුවාම තේරෙනවා මේකේ දැන් හාත්පසින් වෙනස් පැත්තක් තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. අර කලින් මට්ටම නෙමෙයි, දැන් හාත්පසින්ම මෙයා සත්පුරුෂ භූමියකට පැමිණෙනවා. ටික ටිකේ තමන්ගේ තිබිච්ච රෞද්‍ර ගති, ක්‍රූර ගති බැහැර කළා. ඒ වෙනුවට මුදු මොලොක් ගති, දයා සම්පන්න ගති හිතේ පහල කරගන්න එතනත්ත උත්සාහන්ත වෙනවා. සියලු සත්වයන් කෙරෙහි, මේක මේ තෝරගත්ත පිරිසක් පමණක් නෙමෙයි, සියලුම සත්වයන් කෙරෙහි බැහැර කරපු දඬු මොගුරු, බැහැර කරපු ආයුධ සහිතව ජීවත් වෙන උත්සාහන්ත වෙනවා. දැන් එතකොට අපිට තේරෙනවා මේ කාරණාවලදී අපිට තව තව ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අතන වලකිනව පමණක් නෙමෙයි, දැන් මේ හොඳ පැත්ත දියුණු කරනවා. ඉතින් ඒක ඇත්තටම අපිට සූක්ෂම වෙවි එනවා ලෝකෝත්තර මට්ටමට කතා කරන්න තියෙනකොට. මොකද අර සම්මා කම්මන්තේ බුදුරජාණන් වහන්සේ දැන් පැති දෙකක් පෙන්නවා, නැත්නම් කොටස් දෙකක්, පීවර දෙකක් පෙන්නවා. ඒතර මුල් අවස්ථාවේදී අර බොහොම ප්‍රෞද්‍ර මට්ටමකින්, ක්‍රූර මට්ටමකින් කිසිම තෙතක් නැතුව හිටිය මිනිසෙක් ඒ තමන්ගේ හිතේ තෙතක් ඇති කරගෙන, දයානුකම්පාවක් ඇති කරගෙන, සියලු සත්වයන් කෙරෙහි යම්කිසි කරුණාවක්, මෛත්‍රියක් ඇති කරගෙන ඉන්න උත්සාහවන්ත වීම තුළ අන්න එයාගේ ඇති වෙන යම්කිසි මානසික පෙරලියක්. එයා දැන් කල්පනා කරන, මම දැන් හොඳ මිනිසෙක්. ඉස්සර හිටිය මනුස්සයා නෙමෙයි කියලා. අර තමා තාමත් ඉතින් යම්කිසි ආත්ම මූලික ස්වභාවයක් තියෙනවා, පුද්ගල මූලික ස්වභාවයක් තියෙනවා. නමුත් ඒකත් ලොකු පියවරක්. අර කලින් හිටියා වගේ මට්ටමේ නෙමෙයි, දැන් ඊට වඩා තමන් මූලික කරගෙන, කෙනෙක් මූලික කරගෙන එයා උත්සාහන්ත වෙනවා. මේ සියලුම සත්වයෝ දඬු මුගුරු වලට කැමති නැහැ, මරණයට කැමති නැහැ, තමන්ගේ ජීවිතයට ප්‍රියයි. මමත් ඒ වගේම ජීවිතයට ප්‍රියයි. ඒ නිසා මමත් අනිත් කෙනෙක්, ඒ බඳු ජීවිතයට ප්‍රිය කරන තවත් කෙනෙක් ඝාතනයට ලක් කරන්න, මරණයට පත් කරන්න සුදුසු නැහැ කියලා මෙයා උත්සාහන්ත වෙනවා ඒ ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් වෙන්න. ඊළඟට අදින්නාදාන වේරමණී. දැන් අර සොරකම් කරනවා වෙනුවට එකෙන් වැළකීලා ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. අදින්නාදානම් පහය අදින්නාදාන පටිවිරතෝ හෝති. ඒ සොරකම් කිරීම, වංචා කිරීම, ඒ විවිධ අන්දමින් අනුන් සතුතේ පැහැර ගැනීම කියන එක නවත්තලා එකෙන් වැළකීලා ඉන්න උත්සාහන්ත වෙනවා. යන්තම් පරස්ස පරවිත්තුූපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා තං නාදින්නම් තෙය සංඛාතං ආදාතා හෝති. දැන් ඒ තමන්ට අයත් නොවෙච්ච, තමන් සතු නොවෙච්ච, අනුන් සතු වෙච්ච යම්කිසි දෙයක් කිසිසේත්ම තමන් සතු කර ගැනීම සඳහා අර අපි කතා කරපු කිසිම උපක්‍රමයක් යොදන්නේ නැතුව තමන් ලද දෙයින් සතුට වෙලා ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. තේරගතකින් බලපාව මෙතන දැන් ටික ටික අපිට එහාට යන්න පුළුවන්. මේකෙන් දැන් වලකිනව පමණක් නෙමෙයි, දැන් එයා ඊට වඩා දැන් පොඩ පොඩ හිත සූක්ෂම කරගන්න. දැන් අපි මේ රජයෙන් දාපු යම්කිසි නීතියකට බය වෙලා, රජුරුවන්ගේ නීතියකට බය වෙලා, දඬුවමකට යටත් වෙලා මේ දැන් මේ හොරකම් නොකර ඉන්නවා නෙමෙයි, පිරිස ඉන්න තැන හොරකම් නොකර ඉන්නවා නෙමෙයි, පිරිස නැතත්, නීතියක් නැතත් තමන්ට තේරෙනවා නම් මේක ඇවිල්ලා මට ගැළපෙන දෙයක් නෙමෙයි, සුදුසු දෙයක් නෙමෙයි, මේක ඇවිල්ලා අනුන්ගේ දෙයක්, මේක මම ගන්න එක සුදුසු නෑ, වංචා කරගන්න එක සුදුසු නැහැ කියලා හිතන ගතිය අන්න එතන එකතකින් අවංකකමක් තියෙනවා. මොකද නීතිවලින් මේ සියලු වංචාවන්, සියලු සොරකම් වළක්වන්න බෑ. ඉතින් එතකොට මිනිස්සු මේ නීතිය හරහා ගිහිල්ලා නීතියේ තියෙන යම්කිසි අඩු ඩොහුඩුකම් හරහා තමන් ඒ අනුන්ගේ දේවල් අයත් කරගන්නවා නම් එතනත් කොහොමත් මේ කර්මයෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. ඒ අදින්නාදානාව කොහොමත් සිද්ධ වෙනවා. මොකද නීතියෙන් බේරුණා කියලා එතන කර්මයෙන් බේරීමක් නැහැ. තමන් වංචා කළා තේනවා නම්, තමන් සොරසිතින් අරන් තේනවා නම්, කොයිතරම් සූක්ෂම උපායශීලීව ඒ කටයුත්ත කළත් ඒ දෙ සිද්ධ වෙනවා. ඒ අදින්නාදාන අකුසලය සිද්ධ වෙනවා. ඒ නිසා තමන් තේරුම් ගන්නවා මේ අවස්ථාවේදී මම දැන් වෙනත් පැත්තකට හැරිච්ච කෙනෙක්. කලින් වගේ වංචා කරන්නේ නැහැ. කලින් වගේ අනුන්ගේ දේවල් අරගන්න යන්නේ නැහැ කියලා එයා දැන් හික්මෙන් උත්සාහන්ත වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් දැන් අවංක වෙන්න උත්සාහන්ත වෙනවා. දැන් අපි අවංක නැත්තම් අපි එතෙන්දී වංචනික ජීවිතයක් තමයි ගත කරන්නේ. බොහොම වංක ප්‍රතිපදාවක් තමයි ගත කරන්නේ. අනිත් අය ඉදිරියේ අපි එක ප්‍රතිපදාවක් පෙන්නනවා, කවුරුත් නැති තැන වෙනත් ප්‍රතිපදාවක් පෙන්නනවා. එතන තියෙන සම්පූර්ණම රංගපෑමක් අර මායා සාඨේය කියලා කියන නැති ගුණ තමන් පෙන්ලා පෙන්눔 කරනවා. හැබැයි ඇතුළත බොහොම බොල් හිස් ස්වභාවයක් තියෙනවා. දැන් මෙතෙන්දී ක්‍රමානුකූලව මේ తত্ত্বය බැහැර කරමින් තමන් හික්මෙමින් ගමනක් යන, ඉදිරියට යන තැනැත්තෙක්. එයා අනිත් අය හිටියත් එයා බොහොම සිල්වත්, අනිත් අය නැතත් එයා සිල්වත්. එතන තියෙන එක්තරා අන්දමකින් බොහොම අවංක භාවයක්. කාටවත් පේන රකින්න සීලයක්වත්, එහෙම නැත්නම් කාගෙන්වත් ගරු බුහුමන් ලබන්න රකින්න සීලයක්වත් එහෙම මට්ටමක් නෙමෙයි එතන තියෙන්නේ. අපිට මේ දන්නවා මේ මේක ඇයිලා අනුන් සතු දෙයක්. මේක මගේ දෙයක් නෙමෙයි. මේ කිසිසේත් මම අනිත් අය දැක්කත් නොදැක්කත් වංචා කරන එක සුදුසු නැහැ කියලා එයාගේ හිතේ මේ සොරකම් කිරීම සම්බන්ධයෙන් තියෙන බයක්, ලැජ්ජාවක්, හිරි ඔතප් කියන මේ දේව ධර්ම වලට තමයි එයා දැන් කටයුතු කරන්නේ. ඒ වගේමයි ප්‍රාණඝාතය ගැන වුණත් එතෙන්දෙත් තියෙන්නේ මේ පවක් කරන්න සම්බන්ධ, පවක් කිරීම සම්බන්ධයෙන්, ප්‍රාණඝාතය සම්බන්ධයෙන් හිතේ ඇතිවෙච්ච එක්තරා අන්දමක හිරියොතප් ස්වභාවයක්. ඒ ප්‍රාණඝාතය තමන්ට සුදුසු නැහැ. ඒ කරන්න තමන් ලැජ්ජාවටපත් වෙනවා. ඒ කරන්න බිය වෙනවා. එතකොට මෙන්න මේ හිරියොතප් දෙක දැන් එතකොට ක්‍රියාත්මක වෙනවා. ඒක පිරිසක් හිටියය, නීතියක් තිබුණාය කියන එක මත නෙමෙයි, තමන් තුළින්ම පැමිණිච්ච ස්වභාවයක්. ඉතින් එතකොට දැන් අදින්නාදාන වේරමණී කියන එක කියමු බැලුවාම, දැන් හුඟක් කාලවට අපි අනුන්ගේ දෙයක් පැහැර ගන්න උත්සාහන්ත වෙන්නේ ආය අපි සතුව තියෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියලා හැඟීමක් පහළ වුණාම එනත්තම් තමන් සතු යම් කිසි ධනයක් තියෙනවා නම් ඒකෙන් තමන් සෑහීමකටපත් වෙනවා නම් ඒ සන්තුට්ඨිය කියන ගුණය තමන් තුළ තියෙනවා නම් එහෙම නැත්නම් අනුන්ගෙන් ගන්න දෙයක් නැහැ. ලදපමණින් සතුටු වෙලා ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් අද හොඟක් වෙලාට වෙලා තියෙන්නේ අපි අනුන් දිහා බල බලා රූපවාහිනියේ චිත්‍රපටිවල පෙන්වන අනුන් විඳින සැප දිහා බල බලා ඒවට තණ්හා කර කර ලද දෙයින් සතුටු වෙන්නේ නැතුව බොහොම අතෘප්තිකර ජීවිත ගත කරනවා. ඒ නිසා තණ්හාවට දාස වෙච්ච ජීවිත ගත කරනවා. තණ්හාව කියන දේ කරන්න උත්සාහන්ත වෙනවා. තණ්හාවට දාස වෙලා සම්පූර්ණයෙන්ම මේ තමනුත් විනාශලා අනුන්වත් විනාශ කරන ප්‍රතිපදාවක තමයි ගමන් කරන්නේ. නමුත් දැන් මෙතෙන්දි මේ තැනත්තා ඒ தත්ත්වේ තේරුම් අරගන්න. මම මේ මගේ දෙමව්පියන්ට, මගේ දරුවන්ට, මගේ ඥාතීන්ට සලකන්න පුළුවන් යම් හෝ පමනකින් ඒ පමනකට ධනයක් තිබුණා නම් මම එතනින් තෘප්තිමත් වෙනවා කියලා යම්සේ තෘප්තිමත් බවක්, අද දෙයින් සතුට වීමක්, අර පරිස්සමක් සහිතව කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. ඒක අතකින් බැලුවම අද කාලෙට මේක ඉතාම ගැලපෙනවා. මොකද අද මුළු ලෝකයේම මේ වසංගත හරහා බොහොම ආර්ථිකව දුබල වෙලා තියෙන තත්ත්වයක්. ඉතින් අපිට පමණක් නෙමෙයි ශ්‍රී ලාංකේයින්ට පමණක් නෙමෙයි මුළු ලෝකවාසීන්ම මේ තත්ත්වයෙන් බොහොම බරපතල විදිහට බැටකනවා. නොදියුණුවේ කියන රටවල් නෙමෙයි දියුණු රටවල් වල පවා දහස් ගණන් ලක්ෂ ගණන් පිරිස් රැකියා විරහිත වෙලා බොහොම දුක්ඛිත ස්වභාවයකට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ බඳු අවස්ථාවක තමන් කොහොමද ඉවසීමෙන් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න යන්නේ නැතිව කොහොමද මේ තමන් සතු දෙයකින් සතුටු වෙලා බොහොම අර පරිස්සමෙන් ජීවත් වෙන්නේ? තමන් කොහොමද ටිකක් මහන්සි වෙලා තමන්ගේ ගෙවත්තේ හෝ යම්කිසි එළවලුවක් වගා කරගෙන කටයුතු කරන්නේ? ඉතින් මේ වගේ ටිකක් අපිට ටිකක් ඇතුළතට නැමිලා හැම දෙයක්ම අනුන්ගෙන් ඉල්ල ගන්න යන්නේ නැතිව ඇතුළතට නැමිලා ජීවත් වෙන්න, හොරෙන් බලෙන් හෝ හොඳින් හෝ නරකින් හෝ අනුන්ගෙන් ගන්න යනවා වෙනුවට තමන් ලද දෙයින් සතුටු වෙලා ජීවත් වීම කියන එක ඒවනම් අපිට පොඩ්ඩක් ඉගෙන ගන්න වටිනවා. ඒ වගේමයි මේකේ තවත් එහාට යද්දි තමයි කෙනෙක් තමන් සතු දෙයක් අනිත් කෙනෙකුට දෙන්න උත්සාහන්ත වෙන්නේ. දැන් මේ අදින්නාදානා වේරමණී කියන ඒ ශික්ෂාපදය, එහෙම නැත්නම් ඒ සොරකම් කිරීමෙන් වැළකීම කියන එක අපිට තේරෙනවා මුලදී එතකොට අර විරතියක් තියෙනවා, වෙන්වීමක් තියෙනවා. ඊට පස්සේ මේකේ චාරිත්‍ර කියන ඒ පෙන්නන යම්කිසි සාධනීය පැත්තකුත් තියෙනවා, අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේකුත් තියෙනවා. දැන් ප්‍රාණඝාතය කියලා ගත්තත් එතෙන්දි ප්‍රාණඝාතයෙන් වැළකීම කියන පැත්තක් තියෙනවා. ඊට පස්සේ අපි අනිත් කෙනෙක්ගේ ජීවිතය ආරක්ෂා කිරීම, මරණයෙන් බේරා ගැනීම, හිංසා කිරීමෙන් බේරා, හිංසා කරන තැනකින් බේරා ගැනීම, අභේදානීය දීම කියන වගේ පැති රාශියක් ඔස්සේ මේක තව තව සූක්ෂම කරමින් ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මේ අදින්නා දාන වේරමණී කියන කොටසත් ඒ වගේමයි. එතෙන්දිත් තියෙනවා අර තමන් බොහෝම අවංකව කටයුතු කරනවා, ඒ වගේමයි ලද දෙයකින් සතුටු වෙලා ජීවත් වෙන උත්සාහන්ත වෙනවා. ඒ තමන් සතු සුළු දෙයක් හරි පුළුවන් නම් තවත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න. අන්නේ සඳහා ඉදිරිපත් වෙනවා. තවත් කෙනෙකුට අනුග්‍රහ බුද්ධියෙන් යම්සි දෙයක් පරිත්‍යාග කරනවා. නැත්නම් පූජා බුද්ධියකින් තවත් කෙනෙකුට යම්සි දෙයක් පරිත්‍යාග කරනවා. ඔන්න ඔය පරිත්‍යාගශීලී පැත්ත පවා මොන්නේ ඉස්සරහට කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් ඉතින් කරුණක් මතක් කරනවා නම් එක්තරා අවස්ථාවකදී මේ ව්‍යග්ගපජ්ජ කියන ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ දීඝජහනු කියන ඒ තැනැත්තෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මේ අපි ඇවිල්ලා අඹ දරුවන් රකින්න ඒ මල්ගඳ සුවඳ විලවුන් දරන මේ ගිහි කාමභෝගී ගිහියෝ දැන් අපිට පුළුවන්ද මේ ඔබ වහන්සේගේ ප්‍රතිපදාව අනුගමනය කරන්න? නැත්නම් අපිටත් පුළුවන්ද භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගයේ ගමන් කරන්න? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පුළුවන් බව හඟවලා කියලා එක්තරා අන්දමකින් මේ තමන්ට හිත පිණිසසු මේ මූනික වෙන හිත පිණිස සලසන හිතසුව සලසන ඒ වගේම අනුන්ටත් හිතසුව සලසන මිලෝ වශයෙන් බොහොම සතුටුව ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේක අහලා තියෙනවා උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. දැන් මේ අදින්නා දානා කියන කොටසේදී මේ උත්තාන සම්පදා, ආරක්ක සම්පදා කියන காரணා දෙක ටිකක් සැලකිලිමත් වෙන්න වටිනවා. ඒ ගැන ටිකක් විමසලා බලන්න වටිනවා. දැන් අපි දන්නවා අපි යම්කිසි ධනයක් උපයන්නේ ටිකක් දුක් මහන්සි වෙලා. ඉතින් ඒ බඳු ඒ දුක් මහන්සි වෙලා දහඩිය මහන්සියෙන් හම්බ කරන ධනයමයි බුදුරජාණන් වහන්සේ අගේ කළා තියෙන්නේ. එහෙම නැතුව නිකාං ඔහි ඉඳලා හම්බෙන සල්ලි වලට නෙමෙයි බුදුහාඳුරෝ තැනක් දීලා තියෙන්නේ. ඒක හරි ලස්සනට ඉදිරිපත් කරනවා. ඒ තමන්ගේ බොහොම මේ අතපය වෙහෙසවලා ඊළඟට උත්හාන වීරයක් ඇති කරගෙන ඒ වගේම දහඩිය මහා දහඩිය වගුරුවලා යම්සි ධනයක් උපය ගන්නවා නම් අන්න ඒක තමයි ධාර්මික ධනයක් වෙන්නේ. ඉතින් ඒක අද කාලේ හැටියට සමාලාවට තමන්ගේ නුවණ වෙහෙසවලා තමන්ගේ ශ්‍රමය වෙහෙසව යොමු කළා යොදවලා ලබා ගන්න ධනයක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඒ තමන් කරන කාර්ය තමන් තුළිනුත් ආපු යම්කිසි වෙහෙසවීමක් තමන්ගේ යෙදවීමක් එතනට අවශ්‍යයි. එහෙම නැතුව නිකන් ඉඳලා හම්බ වෙන සල්ලි ගැන නෙමෙයි මේ කතා කරන්නේ. තමන් යොදපු යම්කිසි ශ්‍රමයක්, තමන්ගේ පැත්තෙන් යොදපු යම්කිසි එක්තරාන්දමින් කියනනම් වීරයක් එතනට අන්තර්ගත වෙනවා. එහෙම තමන් වීර සම්පන්නව, උත්සාහවන්තව, මහන්සි වෙලා උපයපු ධනය තමයි ධාර්මික ධනය වෙන්නේ. අනේ බන්දු ධාර්මික ධනයක් උපයද්දී එක්තරාන්දමින් අපිට පහසු නෑ. තවත් කෙනෙක්ගෙන් කඩා වඩා ගන්න එක තමයි පහසු. නමුත් තමන්ගේම ධනයක් උපය හදා ගන්න එක ලේසි නෑ. ඉතින් එතෙන්ද තමයි මේ උත්හාන සම්පදාව වැදගත් වෙන්නේ. තමන් හැමතිස්සෙම හරිම උත්සාහවන්තයි. කොයි වෙලාවකවත් පසුබහින්න කැමති නෑ. කොහොම හරි තමන් මේ තමන්ට තියෙන ආර්ථික ප්‍රශ්න ජය ගැනීම සඳහා උත්සාහවන්ත වෙනවා. එතකොට ඒ සඳහා එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්, යහපත් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒව ගැනත් අපිට ඉස්සරහදී සම්මා ආජීව ගැන කතා කරද්දී දේශනා කරන්න පුළුවන්. සමහරවිට තින් යම් කිසි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, නැත්නම් කෘෂි කර්මාන්තයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාජ්‍ය සේවයක් වෙන්න පුළුවන්. මේ යම් හෝ උපක්‍රම, යම් හෝ රාජ්‍යකාරී කටයුත්තක අවංකව යෙදিলা ඒ තමන් වෙහෙසිලා යම් ධනයක් හරි හම්බ කරගන්න. ඉතින් ඒක බොහොම අනලස්ස කරනවා. මේ හරියටම ඒ වෙලාවට ගිහිල්ලා කොයි වෙලාවද ගෙදර යන්නේ කියලා බලාගෙන යන්තම් මේ අනින් ගැලවෙන්න, වෙලාවෙන් ගැලවෙන්න ඔර්ලෝසුව බල බලා කරන රාජකාරියක් නෙමෙයි මෙතන තියෙන්නේ. තමන් දන්නවා මේ තමන් අවංකව මේ කටයුත්ත කරා නම් විතරයි ඒක තමන්ටත් යහපත සිද්ධ වෙන්නේ. මේ තුලින් තමන්ගේ රටටත් අනිත් මිනිස්සුන්ටත් යහපත සිද්ධ වෙන්නේ. ඉතින් අන්නේ අවංක චේතනාව දැන් පොඩ පොඩ මේ තැනත් හඳුන ගන්නවා. රාජකාරී කරද්දි පවා කොහොමද මේ කටයුත්ත අවංකව කරන්නේ? මේකෙන් වංචාවක් නොවන විදිහට කරන්නේ කොහොමද? අනිත් කෙනෙකුටත් වැඩක් වෙන විදිහට කරන්නේ කොහොමද? මගේ අතින් සේවයක් තවත් කෙනෙකුට සැලසෙන විදිහට මේ රාජකාරිය මම කරන්නේ කොහොමද? ඒක අතකින් බැලුවාම අපි මේ පන්සල් ගිහිල්ලා කරන පුණ්‍යකම්ම නෙමෙයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. අපි මේ රාජකාරිය කරද්දි පවා අපි රාජකාරිය අවංකව කරනවා නම් එතුළුනුත් ලොකු කුසලයක් අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම විවිධාකාර රාජකාරිවල රැකියාවන්වල ඒ කුසලතාවය තියෙනවා. ඇතම් කෙනෙකුට ඒ හැකියාව ඇති කරගන්නත් පුළුවන්. තමන් මුලදී හිටියා නම් සමහරවිට මේකෙන් පුළුවන් තරම් මේ සල්ලි හොයා ගන්න ඕනේ, අර අපි කියන වගේ කුට්ටිය කඩා ගන්න ඕනේ. එහෙම ප්‍රතිපදාවක නම් කෙනෙක් හිටියේ ඒ වෙනුවට දැන් එයා හැරෙනවා අනිත් පැත්තකට. බලනවා මේ තමන්ගෙන් රටට වෙන්න පුළුවන් මොකද්ද? තමන්ගෙන් තව කෙනෙකුට වෙන්න තියෙන උපකාරය කුමක්ද කියලා ඉබඟු ප්‍රතිපදාවකට දැන් මෙයා හැරෙනවා. පුළුවන් තරම් තමන් සතු කරගන්න, අනුන්ගෙන් කඩා වඩා ගන්න හිටියේ පැත්ත වෙනුවට ඒ වෙනුවට මම කොහොමද මමත් මේකෙන් යම්සි කීයක් හරි උපයගෙන තවත් කෙනෙකුට ඒ මං උපයගත්ත ප්‍රමාණයටත් වඩා තවත් කෙනෙකුට කොහොමද සේවයක් කරන්නේ කියලා ඒ එකතකින් බැලුවාම දැන් අර පොඩ පොඩ මේ ශික්ෂා පදය එහෙම නැත්නම් මේ මිච්ඡා කර්මාන්තයෙන් සම්මා කම්මන්තයට මේ යෝගාවචරය මේ තැනත්තා ටික ටික දැන් ඔන්න අවතීර්ණ වෙනවා. තව තව සූක්ෂම වෙවි ඉදිරියට ගමන් කරන ස්වභාවයක් තියෙනවා. එයාගේ හිතේ දැන් ක්‍රියාත්මක වෙන්නේ ලැජ්ජා බය දෙක. නීතියට යටපත් වෙලා නීතියට බය කරන වැඩක් නෙමෙයි දැන් තියෙන්නේ. ලැජ්ජා බය දෙක හරහා, හිරියොතප් දෙක හරහා දැන් ආධ්‍යාත්මික ජීවිතයට පොඩ පොඩ නැඹුරු වෙන ගතියකුත් මේ තුල අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ තමන් කරන වැඩේ හොඳට සංවිධානය කළා, අනිත් අයගේ උපකාර ගන්න තියෙනවා නම් උපකාරත් අරගෙන හොඳට මේ කටයුත්ත පිළිවෙලකට කරන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා දක්ඛෝ හෝති අනලසෝ තත්රූපායාය විමංසාය සමන්නාගතෝ. ඒ කියන්නේ හොඳට අනලස්ස කිසිම දැන් කම්මැලිකමක් නැතුව ඒ කරන වැඩේ ගැන හොඳ දක්ෂතාවයක් සහිතව තමයි මේ තැනත්තා කරන්නේ. ඒ වගේම ඒ ගැන හොඳට විමසලා බලන ගතියකුත් තියෙනවා. ආවට ගියාට කරන්නේ නැහැ, විමසලා බලලයි කරන්නේ. අලංකාතුන් අලං සංවිධාතු හොඳට ඒ දේ කාර්යශූරව හොඳට සංවිධානය කළා පිළිවෙලකට කරනවා. ඉතින් එතකොට මේ කටයුතු සාර්ථක වෙන තියෙන හැකියාව ඉතාම ඉහළයි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ගිහි සමාජයේ ජීවත් වෙන යම්කිසි තැනැත්තෙක් ඒ තමන්ගේ බාහු බලයෙන් තමන්ගේ වෙහෙසෙන් තමන්ගේ නුවණින් තවත් කෙනෙකුටත් සේවයක් සලසමින් තමනුත් ඒ ධාර්මික ධනයක් උපයා ගැනීම සම්බන්ධයෙන් දේශනා කළා තියෙනවා. දැන් ඊට පස්සේ ඒ තමන් යම්සි ධනයක් ලබා ගත්තට පස්සේ අයත් කරගත්තට පස්සේ උපයා ගත්තට පස්සේ ඒක ආරක්ෂා කිරීමත් අතිශය වැදගත් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අපි සමානාලාට මහන්සිලා ධනෙ හම්බ කරගන්නවා. ඊට පස්සේ ඒක ඔහේ නාස්ති වෙලා යනවා. සමානාලාට අපි ගිහිල්ලා නොමනා කටයුත්තකේ දෙනවා. අපි ගිහිල්ලා සුරාවප්පානය කරනවා. නැත්නම් තවත් අනවශ්‍ය කෙනෙක් ඇසුරකට යනවා. ඉතින් මේ හරහා අර අපි දහඩේ මහන්සියෙන් උපයගත් ධනෙ බොහොම සුළු කාලයකින් වේදන් වෙලා යනවා. ඒ නිසා මෙතෙන්දී තමන්ගේ ආදායමට සරිලන අන්දමකින් වියදම පැවැත්වීම ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ වගේමයි තමන් උපයගත් ධනය ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඉතින් මේ හරහා තමයි අපිට තේරෙන්නේ මේ ධනය හරිහම්බ කරගන්නවා වගේම ඒක ක්‍රමානුකූලව තමන්ට මුළු මාසෙම අපිට මාසික වේතනයක් නම් ලැබෙන්නේ මුළු මාසෙම ඒ හම්බ වෙච්ච ධනයෙන් සංවිධානය කළා පරිහරණය කරලා සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් තමන් බොහොම දක්ෂව සැලසුම් කරගන්න ඕනේ. ආවට ගියාට වේදන් කළා හරියන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ බාහුව බලයෙන් තමන්ගේ දහඩිය මහන්සේ වගුරවල උපයාගත්තේ ධාර්මික ධනය ආරක්ෂේන ගුත්තියා සම්පාදේති. ඒක ආරක්ෂා කර ගැනීම සඳහා ඒක රැක ගැනීම සඳහා යම්සි ක්‍රමානුකූලව එයා කටයුතු කරනවා. ඉතින් ඒ එබඳු ධනයක් සොරසතුරන්ගෙන් ආරක්ෂා කරගන්න එයා උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී දේශනා කරනවා කොහොමද කෙනෙක් මේ ඉස්සරහට යන්නේ මේ ගිහි ප්‍රතිපදාවක පවා. දැන් ඊට පස්සේ කල්යාණ මිත්‍රතා කියලා ඊළඟ කොටසේදී ඒ කල්යාණ මිත්‍ර ඇසුරක් එයා පවත්වනවා. තමන්ට වඩා ගුණයක් තියෙන, තමන්ට වඩා සීලයක් තියෙන, තමන්ට වඩා යම්කිසි ආධ්‍යාත්මික ප්‍රතිපදාවක යෙදිලා ඉන්න තවත් කෙනෙක් ඇසුර වෙන්නත් යම්කිසි පෙළඹීමක් තියෙනවා. ඒ බඳු කෙනෙක්ගේ ඇසුරක් ලබන්න, ඒ බඳු කෙනෙක් කියන දෙයක් අහන්න නිහතමානීත්වයක් මේ තැනත්තාගේ හිතේ තියෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් අර කලින් හිටිය නිකාං කාම භෝගී මට්ටමම නෙමෙයි. තමන් කාම භෝගීව ජීවත් වෙන අතරේ දැන් යම් ප්‍රයත්නයක් දරනවා තවත් පියවරක් තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගන්න. ඒ අඳුරෙන් ආලෝකයට යන්න යා යම්සි ප්‍රයත්නයක් දරනවා. ඉතින් ඒ සඳහා යම් කල්යාණ මිත්‍ර ඇසුරක්, ඒ සඳහා යම්කිසි කෙනෙක්ගේ මඟ පෙන්වීමක්, දහමින් යම්කිසි ප්‍රයෝජනයක් අරගන්න යා උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි සමජීවිකතා කියලා ඒ තමන්ගේ ආදායමට සරිලන අන්දමින් වේදම පවත්වමින් එයා තවත් පිරිසක් එක්ක උනත් කටයුතු කරන්න උසුදානමක් තියෙනවා. මේ අන්දමින් බුදුරජාන් වහන්සේ ඒ අදින්නා දාන වේරමණී කියලා ඒ පෙන්නන ඒ අනුන් සතු දෙයක් හොරසිතින් ගැනීමෙන් වැළකීලා ඒ ක්‍රමානුකූලව බොහොම සූක්ෂම ප්‍රතිපදාවක ගමන් කරන ආකාරය අපිට කියලා දීලා තියෙනවා. දැන් කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා ඊළඟට මේ සම්මා කම්මන්තයේ තුන්වෙනි කොටස බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. දැන් අපි අර කිව්වා වගේ කාම මිත්‍යාචාරයෙන් එයා දැන් වැළකිලා ඒ වෙනුවට තමන් ටිකක් ඒ තමන්ගේ හැඟීම් පාලනය කරගෙන ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. කාමේසු මිච්ඡාචාරං පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. යතා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතු පිතුරක්ඛිතා භාතුරක්ඛිතා මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ අර අපි කලින් විස්තර කරපු ඒ තමන්ගේ දෙමව්පිය යටතේ ඉන්න, තත් සහෝදරයාට සහෝදර සහෝදරියන් යටතේ ඉන්න, එහෙම නැත්නම් ස්වාමියෙක් යටතේ ඉන්න, එහෙම නැත්නම් සීලයක් හරි යම්කිසි ප්‍රතිපදාවක් යටතේ ඉන්න යම්කිසි යම් කාන්තාවක් පුරුෂයෙක් ඉන්නවා නම් ඒ කෙනා එක්ක කිසිම අයථා සම්බන්ධයක් පවත්වන්න යන්නේ නැතිව ඒ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි බැලුවොත් යම්සි අඹුසැමි වේලක් ගැන අපි කල්පනා කරලා බැලුවොත් ඉතින් මේ දෙදෙනා අතර තියෙන එකතකින් එතකොට ඕනෝන් අතර පවතින යම්සි විශ්වාසයක්. එතකොට ඕනෝන් අභිභවා නොයන ගතියක්. තමන්ගේ ස්වාමියා අභිභවා නොයන යන නොයන ස්වභාවයක්. තමන්ගේ බිරිඳ අභිභවා නොයන ගතියක්. අභිභවා කියන එකෙන් මෙතෙන්දී අදහස් කරන්නේ අර එයා ඉක්මව යන්නේ නැහැ. තමන්ට නීත්‍යානුකූලව තමන් එක්ක විවාහ කරගත්ත ඒ තැනැත්තා තැනැත්තිය ඉක්මවා යන්නේ නැතිව ඒ තැනැත්තා කෙරෙහි යම්කිසි විශ්වාසයක් පවත්වමින් ඒ විශ්වාසය තහවුරු කරමින් ජීවත් වෙන තරුණ උත්සාහයක්. ඉතින් එතනින් අදහස් වෙන්නේ මේ තැනැත්තිය 100%ක් සම්පූර්ණ කෙනෙක් කියලා. මේ තැනැත්තා 100%ක් සම්පූර්ණ කෙනෙක් කියලා. බාහිර ඉන්න පුළුවන් මෙයාට වඩා හොඳ අය. සමහරවිට ඒ සඳහා ආරාධනා පවා ලැබෙන්න පුළුවන්. නමුත් තමන්ට පුළුවන්ද ලද දෙයින් සතුටු වෙන්න? තමන්ට පුළුවන්ද අර අපි කතා කරපු ඒ සන්තුෂ්ටිය මෙතෙන්ට අරගන්න? මේ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා මේ තමන් ලද ඒ තමන්ගේ බිරිඳගෙන් ස්වාමියාගෙන් සෑහීමකටපත් වෙලා ජීවත් වෙන්න තමන්ට පුළුවන්ද? ඒ ඕනෝන් අතර තියෙන විශ්වාසය තමයි මෙතෙන්දි තාම වැදගත් වෙන්නේ. විශ්වාසා පරමාඥාති කියලා කියනවා. ඒ නිසා සමහරලාට ස්වාමියාගෙන් බිරිඳගෙන් අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්, අතපසු වීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒවෙන් පරිගන්න වෙනත් කෙනෙක් ඇසුරට යනවා වෙනුවට පුළුවන් ද එක්කෝ මේ තැනත්තාව හදාගන්න ප්‍රතිපදාවක්, එහෙම නැත්නම් වැරද්ද පෙන්ලා දෙන්න පුළුවන් ගතියක්. ඒ වගේම ඒ ඉක්මවා යන්නේ නැතිව කටයුතු කරන ගතියක්. ඒ වගේම මේ තමන් අතර තියෙන ඒ අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු කරගන්න නැතිව දැන් මේ ඇති වෙලා තියෙන මේ සම්බන්ධය පළුදු කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේකෙත් තමයි යහට ගිහිල්ලා තමයි බ්‍රහ්මචර්ය කියන එක හම්බ වෙන්නේ. ඒ තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ ස්වාමියාගෙන් සෑහීමකටපත් වෙලා ජීවත් වෙන අතරේ දැන් තවත් එහාට යන්න තරණ ප්‍රයත්නයක් තියෙනවා. එතන තියෙන්නේ අපි හිතමු අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් ඔන්න දසසිල් සමාදන් වෙනවා. දසසිල් සමාදන් වෙච්ච කෙනෙක් ඔන්න තවත් ඒ සීලය කාලයක් රකින්න උත්සාහන්ත වෙනවා. මේ ආදී වශයෙන් ඒ බ්‍රහ්මචර්ය සීලයක් පවා ආරක්ෂා කරන මට්ටමක් දක්වා කෙනෙක් යන්න පුළුවන්. ඒ අබ්‍රහ්මචර්යාවෙන් ඈත් වෙලා කාමයේ සුමිච්ඡාචාරාවෙන් නැත්නම් කාම මිත්‍යාචාරයෙන් ඈත් වෙලා දින කීපයක් හෝ බ්‍රහ්මචාරීව තමන්ට ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලනවා දැන් උත්සාහන්ත වෙලා. ඒත් අපිට පේනවා මේ හැම අංගයක්ම අර රළු මට්ටමින් අපි ඒ නරක දෙයින් ඈත් වෙනවා වගේම හොඳ පැත්තක් දියුණු කරන්න පුළුවන් සෑහෙන ගැඹුරක් දක්වා. ඒ වැලකීමේ විරති සීලය පමණක් නෙමේ රැකීමේ නැත්තම් දියුණු කිරීමේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වීමේ චාරිත්‍ර සීලයකුත් තියෙනවා. මේ ප්‍රාණඝාතයෙන් වැලකීමේ පැත්තෙදිත් ඒ සොරකම් කිරීමෙන් වැලකීමේ පැත්තෙදිත් කාම මිත්‍යාචාරයෙන් වැළකීමේ පැත්තෙදිත් ඒ මුලින් තියෙන එකතකින් අර සත්තු නොමරා සිටීම, හොරකම් නොකර සිටීම, කාම මිත්‍යාචාරයෙන් නොයදී සිටීම. ඒ පස්සේ තමන්ට තේරෙනවා මේකෙත් පුළුවන් ඕනේ නම් තව ටිකක් සූක්ෂම කළා සූක්ෂම ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්න. ඒ සූක්ෂම ප්‍රතිපදාවක ඉස්සරහට ගමන් කරන්න. ඒ සූක්ෂම ප්‍රතිපදාවක ඉස්සරහට ගමන් කරද්දී මේ තැනත්තට පුළුවන් මේ හොයලා බලන්න තව කොහොමද මේ සිල්පදය මම භාවනාවක් පිණිස පවා යොදාගන්නේ කියලා යා එකතකින් තව තව සූක්ෂමව මේ කටයුත්තේ යෙදෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආශ්‍රව සහිතයි හැබැයි පුඤ්ඤපක්ෂයේ පිහිටා තියෙන ඒ උපදි විපාක ලබා දෙන ඒ ලෞකික සම්මා කම්මන්තය එයා දැන් ක්‍රමානුකූලව සූක්ෂම කරමින් ඉස්සරහට අරගෙන යනවා. ඊට පස්සේ තමයි අපිට හම්බෙන්නේ ලෝකෝත්තර සම්මා කම්මන්තය. මම හිතනවා ඒක අපිට ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා අද අපි විශේෂයෙන්ම මිච්ඡා කම්මන්තය කියන්නේ කොමක්ද කියලා හඳුනාගත්තා. ඊට පස්සේ සම්මා කම්මන්තේ පැති දෙක ගැන අපි දල වශයෙන් තේරුම් ගත්තා. ඒකෙත් ලෞකික සම්මා කම්මන්තය ගැන ඒකේ තියෙන විවිධාකාර මට්ටම් සම්බන්ධයෙන් ඒ බොහොම රළු මට්ටමකින් පටන් අරගෙන සූක්ෂම ප්‍රතිපදාවක් දක්වා අරගෙන යන්න පුළුවන් ස්වභාවය ගැන අපි යම් පමණකට සාකච්ඡා කළා. ඉතින් මේ කරුණු කාරණා අපි තේරුම් අරගෙන තවදුරටත් අපි ඉදිරියේදී මේ ප්‍රතිපදාවම තව තව දියුණු කළා කොහොමද ආර්ය වූ ලෝකෝත්තර වූ ආශ්‍රවයන්ගෙන් තොර වූ ඒ මාර්ගාංගයක් බවට පත් වෙන ඒ ලෝකෝත්තර සම්මා කම්මන්තයක් වඩන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඒ සඳහා ඉඩකඩ පවත්වා ගනිමින් අද දින ධර්ම දේශනාව මම මෙතකින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද ධර්ම දේශනාව මූලික කරගෙන එහෙම නැත්නම් අපි මීට කලින් පවත්වපු යම් ධර්ම දේශනාවක් මූලික කරගෙන එහෙම නැත්නම් තමන්ගේ බණ භාවනාව මූලික කරගෙන මේ පින්වතුන්ට යම්කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් සාකච්ඡාවට කරුණක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
සන්ධ්‍යා මිහිහාර මහත්මිය අසසෙමක් කර තිබෙනවා ඔබගේ පැණය දුප්පත් කරන්න.
ඇහෙනවා, තා චුට්ටක් හයියෙන් කතා කරන්න පුළුවන් නම් හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද දින මා ලැබුණු භාවනාවට ඉදිරිපත් කරන්න පෙරවරු 4ට මේ මිනිත්තු කීපයක් සක්මන් භාවනාවේ යෙදුණා. ඊට පස්සේ ඔබ වහන්සේ පසුගියේදී මට ලබා දුන් කමඨහංස සඳහා දෙවරක් අහුකන් දුන්නා. මනසට එන සිතුවිලි කෙරෙහි අවධානයෙන් පසු වුණා. කුරුල්ලන්ගේ ශබ්ද වෙන වෙනම අවධානයට යොමු වුණා. ශූන්‍යතා සූත්‍රය මතක් වුණා. මේ අරමුණු නොගෙන නිදහසේ සිටීමට මම උත්සාහ කරා. මෙසේ ඉන්නකොට හිස තුළින් මේ නැගුණු තද කම්පනය සමග ශබ්දයක් ඇසුණා. විශ්වය සම නැවත එකක්ම වුණා. ගියරිදායින මේ දක්වාම සක්මන් භාවනාව පමණයි කළේ. සතිය වර්ධනය වෙනවා. මීට අමතරව මම මේ කාරණා සඳහන් කරන්න කැමති. අවුරුදු 7ක් පමණ කාලයක ඉඳලා මම යෝග භාවනා කරනවා. හත යෝග කරනවා. ඔබ වහන්සේගෙන් භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා කමඨහන් බලාපොරොත්තු වෙමි.
ඔව්, ඔතනදී ඇත්තටම දැන් ඔය අන්තිමට මතක් කළා අර යෝග භාවනාවක් කරනවා කියලා. ඒක ඇත්තටම පුළුවන් කායනුපසනාවට එකතු කරගන්න. දැන් අපි ඒ යම් යම් යෝග ආසන ඒවා පරිහරණය කරද්දී අපිට පුළුවන් නම් ඒක හොඳ සිහියෙන් කරන්න. වෙන වෙන දේවල් කිසිම දෙයක් කල්පනා කරන්න නැතුව ඒ අපිට දැනෙන සියුම් සියුම් කායික ස්වභාවයන්, කායික ඉරියව්, දැනීම් මේ සියල්ලේ හොඳට සිහිය පවත්වමින් කටයුතු කරන්න පුළුවන් නම් එතකොට ඇත්තටම පුළුවන් මේ අපිට ඒකත් භාවනාවක් වගේ පත් කරගන්න. මම හිතනවා දැනටමත් ඒක කරනවා ඇති කියලා. ඒ ගැන මොකක්වත් කියන්න පුළුවන්ද? සන්ධ්‍යා මිරිහාන මහත්මිය මොන හරි ඒ ගැන කියන්න පුළුවන්ද? ඔව්.
ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ පොඩ්ඩක් මට ඒක චුට්ටක් දැන් මෙහෙමයි. මේ ස්වාමීන් වහන්සේ මේ සංචරණ සීමා කාලය තුළ අර මේ භාවනා පන්ති, යෝග භාවනා පන්ති දවස් 4ක් විතර ගෙවෙනවා.
හරි.
ඉතින් අර ඒ වෙලාවට මේ පැයකමාර අනිවාර්යෙන්ම අපි කරනවා ඒ කණ්ඩායම.
හොඳයි.
Zoom වලින් අත්දැකීම් කරනවා.
ඔව්. එතෙන්දී ඒ හොඳට අවධානය තමන්ගේ කයේ පවත්වමින් ඒ කටයුත්තේ යෙදෙන්න. එතකොට ඒතන කායානුපස්සනාවක් කරගන්න පුළුවන්. يعني අපි වෙන වෙන දේවල් කල්පනා කර කර හිතේ මේ වික්ෂිප්ත භාවයක් සහිතව අනාගතය ගැන සැලසුම් හදා ගන්නවා වෙනුවට හොඳට මේ අපි තුමු අත දිගාරිනවා. ඒ දිගාරින එක ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඊළඟට අත හකුලවනවා. ඒ අත හකුලවන එක ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. පාදයක් ඔසවනවා. ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. පාදේ පහත් කරනවා. ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඉදිරියට නැමෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නවා. ඉතින් මේ වගේ ඒ සියලු කුඩා අනු කුඩා සියලු ඉරියව් පැවැත්වීමන් ගැනම හොඳ අවධානය පවත්වමින් ඒ කටයුත්තේ නියැලෙනවා නම් ඒ හරහා ඉතාම හොඳ කායනුපස්සනාවක් වේදනානුපස්සනාවක් වඩන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට එකතකින් බැලුවහම මේ අපි කරන ව්‍යායාමයක් වෙන්න පුළුවන්, ශාරීරික ව්‍යායාමයක් වෙන්න පුළුවන්. අපි ඒකෙන් පවා අපේ භාවනාවට ප්‍රයෝජනයක් ගැනීම සඳහා දරන සූක්ෂම ප්‍රතිපදාවක් කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ එතකොට මම තවදුරට හැමදාම දැන් සක්මන් භාවනාව විතරමයි භාවනාව ලින්ක් කරන්නේ, පරයන්ක කරන්නේම නැහැ. එතකොට මම ඉදිරියට සක්මන් භාවනාවම තවදුරට අරගෙන මේ යනවා ස්වාමීන්
වහන්සේ. සක්මන් භාවනාවේදී මොනවද දැන් සක්මනේදී වැඩිපුර දැනෙන්නේ?
ඔව් දැන් අර ඇඟිලි වලට කකුලේ ඇඟිලි වලටම තමා දැන් එහෙම යනවා මිසක හිත කොහෙවත් යන්නේ නැහැ. ඒ අර මේ දැඩි බව ගොරෝසු බව එහෙම ඒ මට්ටමේ තමයි තියෙන්නේ.
හොඳයි. ඒ දැඩි බවට ගොරෝසු බවට අපිට රළු බවට සියුම් බවට මේවට මොකද වෙන්නේ කියන එක ගැන නිතර විමසලා බලන්න. දැන් මේ මෙහෙම කියමුකෝ අපි. අපිට පාදය එසවිලා තියෙද්දි ලොකුවට එච්චර දෙයක් ගොරෝසුට දැනෙන්නේ නැහැ. දැන් පාදයේ පොළවේ පතිත වෙනවත් එක්ක ඔන්න ගොරෝසුර දැනෙන්න පටන් ගන්නවා. සුළු මොහොතකින් ඒ දැනීම අවසන් වෙනවා. ඊට පස්සේ ආයිත් වෙනත් තැනක නැත්නම් පාදයේ වෙනත් තැනක ආයිත් ඒ බඳු රළු බවක් දැනෙන්න පටන් ගන්නවා. ඒකත් ඔන්න අවසන් වෙනවා. ආයිත් ඔන්න පාදයේ වෙනත් තැනක ඒ රළු බවක් දැනෙන්න පටන් ගන්නවා. ඒකත් අවසන් වෙනවා. මෙන්න මේ වගේ ඊටාම සූක්ෂම මට්ටමින් ඒ දැනෙන දැනීම් ගැන හොඳ අවධානයකින් ඉන්න. ඒක ඇත්තටම රළු බවට ගොරෝසු බවට උණුසුම් බවට සිසිල් බවට මේ හැම දෙයකටම යොදන්න පුළුවන්. අපි කරන්නේ අර ඒ දැනීමේ හටගන්නා ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, අවසන් වෙන ස්වභාවය ගැන හොඳ අවධානය පැවැත්වීම තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඔබ බොහොම පිං, ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ පැණියේ තුල්‍ය ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබගේ පැණියේ ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවද?
ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ, මේ පැණය අද දින ධර්මදේශනාවේ ඇතිවෙච්ච ගැටලුව. ස්වාමීන් වහන්සේ පැවසුවා අපේ ආදායමේ හැටියට වියදම් කරන එක. එතකොට ස්වාමීන් වහන්සේ, දැන් අපිට ගෙයක් ගෙවල් හදන්න, වාහන ගන්න, සමහර වෙලාවට තමන් වැඩ කරන ආයතනයෙන් අපිට ණයක් ගන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම ඒ වගේ දෙයක් සිද්ධ කරාම එතකොට තමන්ගේ ආදායමට වඩා වැඩි දෙයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඒක ධර්මානුකූලව බැලුවොත් ඒකේ යම් කිසි ගැටලුවක් හට ගන්නවා. අපි වැඩ කරන ආයතනයෙන් අපි ණයක් අරගෙන අපි ගෙවල් හදනවා, වාහන ගන්නවා.
එතෙන්දී ඇත්තම කියන්නේ කිසිම සොරකමක් වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ අර තිබිච්ච අනන සුඛය කියන එක තමයි අඩු වෙන්නේ. දැන් අපි බුදුරජාන් වහන්සේ සැපයේ විවිධ පැති පෙන්නනවා. එකක් තමයි අත්ති සුඛ. දැන් තමන්ට යම්සි ධනයක් තියෙනවා නම්, ඒ වගේම අපි තුමු යාන වාහන තියෙනවා නම්, අමුදරුවෝ රැකී රක්ෂා, ගෙවල් දොරවල්, මේ යම් යම් සම්පත් තියෙනවා නම් ඒ තුලින් යම්සි සතුටක් තියෙනවා. ඒක බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරන්නේ. ඒකට කියන්නේ අත්ති සුඛ කියලා. තමන්ට මේ දේවල් තියෙනවා කියලා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ ගැන මතක් කරනකොට යම්සි සතුටක් දැනෙනවා. මම මහන්සියෙන් හරි හම්බ කරගත්තු ධනයක් මට තියෙනවා. අත්ති සුඛයක් තියෙනවා යාට. ඊළඟට තියෙනවා අනවජ්ජ සුඛ. දැන් ඒ තමන් ලබාගෙන තියෙන ධනය කිසිම වැරද්දක් කරන්නේ නැතුව, වංචාවක් කරන්නේ නැතුව බොහොම ධාර්මික ප්‍රතිපදාවකින් අරගෙන තියෙන්නේ, ලබාගෙන තියෙන්නේ. මගේ අතින් කාටවත් වැරද්දක් වෙලා නැහැ කියලා හිතනකොටත් අන්න තමන්ගේ හිතේ ඇති වෙන සතුටක්. අනවජ්‍ය සුඛයක් කියලා කියනවා. මේ ඇවිල්ලා ඇත්තටම බොහොම ඒ ජීවිතයක් ගත කරන මිනිස්සෙක් අත්විඳින්න පුළුවන් බොහොම සූක්ෂම සැපයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඊට පස්සේ එනවා අනන සුඛ කියලා. අනේ මං කාටවත් ණය වෙලා නැහැ නේද? මම ණය බරින් මිනිකිලා නැහැ නේද? මට වාරික ගෙව ගෙවා තව ඉන්න දෙයක් නැහැ නේද? මම මේ සියල්ලෙන් නිදහස් වුණා නේද කියලා අන්න අනන සුඛයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අතෙන්දි වෙන්නේ ඉතින් අර අපි අපිට දරා ගන්න බැරි තරම් ලොකු ණයක් අරගෙන ඒක මත අපි මේ වගකීම් සහිතව ජීවත් වෙන්න ගියාම අපිට අර තිබිච්ච සැහැල්ලුව නැති වෙනවා. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අපිට ගෙවලා අවසන් කරන්න පුළුවන් මට්ටමේ, එහෙම නැත්නම් තමන්ට යැපෙන්න පුළුවන් මට්ටමේ, ගෙවලා හමාර කරන්න පුළුවන් මට්ටමේ ණයක් අරගන්න ඉතින් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපි අපි අපේ ණය ගෙවන එක ඊළඟ පරම්පරාවටත් දාලා තමයි වෙනෙන්න වෙන්නේ. දැන් අපි ලංකාව.
ඔව්. ඒ කියන්නේ අපි අපි දැන් ආයතනයකින් අපිට ණයක් දෙන්නේ අපේ පඩියෙන් කැපෙන්න.
ඔව්.
එතකොට ඒක යම් කිසි කාලයකට කැපිලි ඉවර වෙන්න.
ඔව්.
ඉතින් එතකොට ඒ බරක් එතන ඇති වෙන්නේ නැහැ.
ඔව්.
ඒ වගේ හැබැයි එතකොට ඒක ධර්මානුකූල පැත්තෙන් බැලුවොත් ඒක ගැටලුවක් නැහැ.
නැහැ. ගැටලුවක් නැහැ. ඒක ඒක Tamanට ලැබිච්ච යම්සි ප්‍රතිලාභයක් නේ. කියන්නේ නැත්තම් ඒ තමන්ගේ රැකියා ස්ථානයෙන් තමන් කෙරෙහි දීපු යම්සි වරප්‍රසාදයක් කියන්න පුළුවන්. එහෙම නැත්තම් යම්සි උදව්වක් කියලා කියන්න පුළුවන්. ඒක ගත්තයි කියලා සින් වැරද්දක් නැහැ. අර අපේ අනවශ්‍ය දෙයට ණයබරින් මිලිකලා ඉන්න ගියොත් අපි අර විඳපු මම කිසිම ණයක් වෙලා නැති බොහොම නිදහස් කෙනෙක් කියලා ඒ විඳපු ඒ සතුට තමයි අපිට නැති වෙන්නේ. නමුත් මෙතෙන්දි තින් අර මේක යම්සි වාරික ගණනක් තමන්ගේම පඩියෙන් ගෙවිලා කැපිලා ගියාට පස්සේ ඊට පස්සේ තමන්ට සතුටක් දැනෙනවා. අපි තුමන දැන් අවුරුදු 5කට තමයි ගත්තේ. අවුරුදු 5ක් තිස්සේ දැන් මේ කැපිලා අවසන් වුණා. ඊට පස්සේ තියෙනවනේ යම්සි සතුටක්. අන්න ඒ සතුට අපි පවත් ගන්න උත්සාහන්ත වෙනවා නම් එතෙන්දී අර සැහැල්ලුවක් තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ, බොහොම පැහැදිලි, බොහොම තින්. හොඳයි. අවසානයේ
ඊළඟ තැනේ බද්ධ ජීව මහතාට දෙපත් කරන්න පුළුවන්. තරුවන්
සරණයි
ස්වාමි
මාසේ. ඔව්. එහෙනවද? ඔව්.
ස්වාමීන් වහන්සේ මට මේ දැන් අද දින ධර්ම දේශනාව ආවෙන්නකොට මේ අතිවෙච්ච දෙයක්. දැන් අපි කාමේශ මිච්ඡාචාරා කියලා සාමාන්‍යයෙන් එතකොට කිහිවන්න තියෙනවා. අපි දැන් පොය දවසට මේ අබ්‍රහ්මචර්යා කියලා මේ සමාදන් වෙන්නේ.
හරි.
එතකොට මේ කාමේශ මිච්ඡාචාරාවට ගියාගිය මේ මොකද්ද අබ්‍රහ්මචර්යාවේ තියෙන ඒ වගේම ඒ අබ්‍රහ්මචර්යා කියන එක තුළ අර බ්‍රහ්ම කියන ස්වභාවය හා සම්බන්ධතාවයක් තියෙනවද? ඊට අදාළ යම් කිසි ප්‍රතිපදාවකද අපි එදාට කටයුතු කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
ඔව්. එහෙම තමයි. ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් දැන් ගිහි සීලය ගත්තොත්, පංචශීලය ගත්තොත්, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකේ එකෙන් තමන්ට අයථා තමන්ට අයිති නැති අපි දැන් අර විස්තර කරපු මේ යම්ස කෙනෙක් එක්ක අයථා සම්බන්ධයක් පැවැත්වීම තමයි වළක්වලා තියෙන්නේ. කාම මිත්‍යාචාරය තමයි වළක්වලා තියෙන්නේ. හැබැයි එතන වළක්වලා නැහැ තමන්ගේ නීත්‍යානුකූල බිරිඳ එක්ක, නීත්‍යානුකූල සැමියා එක්ක ඒ අබුසමි සම්බන්ධතාව පැවැත්වීම වළක්වලා නැහැ. ඉතින් එතකොට ඒක අන්තර්ගත කළා, ඒකට ඉඩ දීලා තමයි කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් එතකොට සමාදන් වෙන්නේ, සීලේ සමාදන් වෙන්නේ. දැන් අපි තුම යම්සි කෙනෙක් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වොත් අරකත් එතන නවතිනවා. එතකොට කිසිම අඹුසැමි සම්බන්ධතාවයක්, කාය සංසර්ගයක් පවත්වන්න නැතිව ඉන් එහාට යනවා. ඉන් එහාට ඒ කියන්නේ සූක්ෂමව මේවෙන් වළකින්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක ඇත්තරම ඒ කියන්නේ කාය සංසග්ගයේ පැති පෙන්නනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් සංසර්ගය කියන එක ගත්තාම පැති පහක් විතර පෙන්නනවා. ඒ කියන්නේ කාය සංසග්ගය කියන්නේ ඒක එකක්. ඒ කියන්නේ කෙනෙක් අපි තුමු ඕනෝන් අතිනත ගැනීම හරහා, සිපවැළඳ ගැනීම හරහා යම් කෙසේ වින්දනයක් ලැබෙනවා. ඉතින් ඒක කාය සංසර්ගය කියලා කියනවා. ඊට පස්සේ කෙනෙක්ව දකිනවා. දැකීම හරහා ඒ දස්සන කියන ස්වභාවය හරහා තවත් කෙනෙක්ගේ රූප ස්වභාවය දැකලා, එයාගේ ප්‍රියමනාප ස්වභාවය දැකලා, ඉතින් ඒ ස්වභාවය හරහා තමන්ගේ හිතේ රාගසිතුවිලි ඇති කර ගන්න. ඊළඟට කෙනෙක්ගේ හඬ ඇසීම හරහා එයා කියන ගීතයක් සවන් දීලා, නැත්නම් එයාගේ කටහඬට සවන් දීලා, මොනවා හරි කතා කරද්දී ඒ වචන වලට සවන් දීලා, ඒ සවන කියන ඒ පැත්ත හරහා යම්කිසි සංසර්ගයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ සමුල්ලපන කියලා පෙන්නනවා. මේ ඒ කියන්නේ ඇඟෙයිදීම්, ඒ කියන්නේ මේ එක එක දේවල් මේ ස්පර්ශ කිරීම හරහා ඒ ලැබෙන සංසර්ගයක් වෙනවා. ඊළඟට සම්භෝග කියලා මේ තමන් පොදු දේවල් පරිහරණය කරද්දී අපිතුමු ස්ත්‍රියකුයි ස්ත්‍රියකුයි පුරුෂයෙකුයි ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි සාමාන්‍ය පොදු දෙයක් පරිහරණය කරද්දී අරයත් මංගේ දේ පරිහරණය කරා නේද කියලා යම්සිය එතනුත් ආස්වාදයක් ලබනවා. ඉතින් මේ වගේ එක එක පැති වලින් බුදුරජාන් වහන්සේ මේ සංසර්ගය කියන එක පෙන්නනවා. ඉතින් එතකොට අර කාම මේ අබ්‍රහ්මචර්යා වේරමණී කියන කොටසේදී මේ සූක්ෂම පැති වලට පවා ගමන් කරන ස්වභාවයක් තියෙනවා. ඒ මූලික සාමාන්‍ය මෛතුන සේවයෙන් අයින් වෙනවා කියන එක ඒක ප්‍රධාන කාරණේ. ඉන් එහාටත් ගෙහිලා තවත් මේක සූක්ෂම කරලා පුළුවන් ද අපේ තමන්ගේ හිතේ රාගය ජනිත වෙන ඒ තමන්ට ප්‍රතිවිරුද්ධ පාක්ෂික ප්‍රතිවිරුද්ධ ලිංගකේ දැකීම තුලින් හිතේ රාගයක් ඇති කරගන්න නැතුව ඉන්න. ඒ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකේ ප්‍රතිවිරුද්ධ ලිංගිකේ කේ සද්දය අහලා ඒක අභිරමණය කළා රාගයක් ඇති කරගන්න නැතුව ඉන්න. ඊට පස්සේ එයාත් එක්ක කිසිසේත්ම අපි හිතමු කාය ස්පර්ශයක් කරන්න ගිහිල්ලා ඒ රාගයක් ඇති වෙන එක වළක්වගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒකාතකින් හරීම සූක්ෂම ප්‍රතිපදාවකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. අපිට ඕන නම් ඉතින් තවදුරටත් මේවා ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න පුළුවන්. මේ ලෝකෝත්තර සම්මා කම්මන්තේ ගැන කතා කරද්දී මොකද ඒකයි මම කිව්වේ අර ගිහි ප්‍රතිපදාවේදී යම් කිසි මට්ටමකට ඉඩ දීලා තියෙනවා. ඊට පස්සේ පොහොයට අටසිල් සමාදන් වෙනකොට ඒ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ සමාදන් වෙනකොට ඒ යම් කිසි ප්‍රමාණයක් ඊතරින් අතහරින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිටම කෙනෙක් මහාන වෙනවා. ඊට පස්සේ ඉතින් තවත් සූක්ෂමයි. ඉන් එහාට ගිහිල්ලා තමන් තනියෙන් ලබන වින්දනයක් පවා නොලබා බොහොම බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන මට්ටම දක්වා අරගෙන යන ගතියක් තියෙනවා.
එතකොට සෝමනසය අබ්‍රහ්මචර්යා කියන එක එතකොට බ්‍රහ්ම කියන ස්වභාවය දැන් අපි අහලා
තියෙනවානේ. එතන තමයි තියෙන්නේ. ඒක තමයි.
දැන් අපි ඇස්කම් ඒ වගේ දේවල් වලින් ලබන දැනීමත්
ඊට වඩා රාගයෙන් තෙත් වෙන්නේ නැතු ඉන්නවා වගේ ස්වභාවයක් තමයි කතා කරන්න වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් කියනවා බ්‍රහ්ම ලෝකයේ ලිංග භේදයක් නැහැ කියලා. අහලා තියෙනවද?
ඔව්.
ඒ කියන්නේ කාන්ත ගැහණු පිරිමි භේදයක් නැහැලු. ඔව් ගැහණු පිරිමි
භේදයක් නැහැලු.
ඇත්තරම දැන් බ්‍රහ්ම ලෝකෙට යෑමේදී සාමාන්‍යයෙන් පෙන්නන්නේ ධ්‍යාන වඩලා ඒ ධ්‍යානවල තියෙන ධ්‍යාන ශක්තිය හරහා හිතේ පැනනගින්න පුළුවන් රාගයයි ద్వේෂයයි යටපත් කරලා තියෙනවා. ඒතර ඒ ධ්‍යාන ශක්තිය හරහා ඒ සමාධි ශක්තිය හරහා තමයි ඒතර යාගේ රාගය හෝ ద్వේෂය උත්සන්න වීමක් වෙන්නේ නැහැ. එතකොට අර ගෑනු පිරිමි වේදයක් ඇතර නැහැ. ඉතින් ඒ දැහනේ ශක්තිය තියෙන තාක් ඒ බ්‍රහ්ම ලෝක සම්පත්තියක් එයා භුක්ති විඳිනවා. ඉතින් එතකොට එතන රාගයෙන් ද්වේෂයෙන් තොර ස්වභාවයක් තියෙන හැබැයි ඉතින් తాවකාලිකයි. తాවකාලිකයි කියන්නේ අවුරුදු දහස් ගණන් කෝටි ගණන් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් ඒකත් පිරිහුණාට පස්සේ ආපහු කාම ලෝකෙට එන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා සමහර කතා තියෙනවා බ්‍රහ්ම ලෝකේ ඉඳන් ආපු අය ගේ ලිංගික හැසිරීම් අඩුයි, එහෙම නැත්නම් කාම භෝගී ස්වභාවය ටිකක් අඩුයි, රාගය හිතේ ඇති වෙනවා අඩුයි, ඔහොම කියලා ස්වභාවයකුත් තියෙනවා. දැන් මේ බඳු ජාතක කතා පවා තියෙනවා. බෝධිසත්වයන් වහන්සේ මේ කල්ප ගණනාවක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඊට පස්සේ ලෞකික ලෝකෙ මේ කාම ලෝකයට ආවට පස්සේ උන්වහන්සේගේ හිතේ පහළ වෙන්නේ රාගයක්. උදාර දෙහන්සෝයෙන් අවුරුදු ගානක් තිස්සේ ඒ රාගය යටපත් වෙලා තමයි මේ හිත තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට මේ මනුස්ස ලෝකේ ඉපදුනත් එයාගේ හිතේ රාගය එච්චර උත්සන්න වෙන්නේ නැහැ. රාගයෙන් දැවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පැති තියෙනවා. ඒ නිසා ඒ ධ්‍යාන ශක්තියකින් භවනා ශක්තියකින් තමයි එතෙන්දී රාගයයි ද්වේෂයයි යටපත් වීමක් සිද්ධ වෙලා ඉතින් බ්‍රහ්මේක හා සමානව ජීවත් වෙනවා කියලා එතකොට කෙනෙක් කියන්නේ ඒ රාගය ද්වේෂය යටපත් කරගෙන ජීවත් වීමක් කියලා කියන්න පුළුවන්.
හොඳයි. එහෙමයි සම්මාස. ඒ වගේම දැන් අපි මේ මොකද ඇසුරම කර සිත නිකන් ඉන්නකොට මේ මොහොතේ ඉන්න කොටත් දැන් මේ ධර්මදේශනාව අහන කොටත් දැන් ඔය වගේ එකපාරට පුතුහල.
ඔව්.
ඔය වගේ සැක සංකා පහළ වෙනවනේ සම්මාස. එතකොට ඒක වෙන්නේම අනිවාර්යයෙන්ම එතකොට මම එතනට ඇවිල්ලා දැන් මේ දැනුම සංසන්දනය කිරීමක් එතන වෙනවනේ. එතකොට එතනත් අකුසලයක් සිදු
වෙනවා. එහෙම කියන්න බෑ. එතන තියෙන විමර්ශාවක්. දැන් ඒ කියන්නේ දැන් ඔතනදී පැති කීපයක් තියෙනවා. දැන් අපේ හිතේ විචිකිච්ඡාවයි ප්‍රඥාවයි කියන එක ටිකක් ළඟ ළඟ යන ස්වභාවයක් තියෙනවා. පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කියලාත් කියනවා. ඒ කියන්නේ ප්‍රඥාවේ ස්වභාවයෙන් සැකය විචිකිච්ඡාව අපිව වංචා කරන ගතියකුත් තියෙනවා. ඉතින් ඒකත් එක පැත්තක්. නමුත් දැන් මෙතෙන්දී නම් මට තේරෙන්නේ, ඒ කියන්නේ අපි දැන් බුදුරජාණන් වහන්සේ ඉඳ දෙනවානේ කොයි වෙලාවකවත් අන්ධ භක්තියකින් මේක අනුගමනය කරන්න යන්න එපා, කියපු පළියට මේක පිළිගන්න යන්න එපා. හැමතිස්සෙම හොඳට විචාරශීලීව විමසලා බලලා මේ කියන දේ තමන් වහන්සේගේ දහම පවා පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි යම් දෙයක් කියුවහම ඒ ගැන මේක ඇත්තද, මේක මේ තව පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ කියලා ඒක විමසා බැලීමේ කිසි වැරද්දක් නැහැ. එතන තියෙන්නේ අර විචාරශීලී ගතිය. ඒක එතන ඇහිලා ධම්ම විචේ පැත්තක් තියෙන්නේ.
ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මම අර මේ විදිහට මුකුත් පාදාන කරන්නේ නැතුව මේ ඉන්න ස්වභාවය මම දැන් ගිය සිතුරාද වාහනේ පදවගෙන ගියා පැයක් වගේ ප්‍රමාණයක්. ඒ යනකොටත් අර හිත මුකුත් ඇසුරු නොකර ඔහේ වාහනේ පදවගෙන යනවා.
හරි.
මේ ස්වභාවය අර මම කලින් ඔබ වහන්සේට දැනුවත් කරේ ඒක නිකන් එකතම ආවේනික වූ ස්වභාවයක් කියලා. නමුත් මම අර එක දිගටම ගොඩාක් වෙලා හිටියේ අන්න කොට මට නිකන් දැනුම ඒක නිකන් අපි අර නින්දට අවදි වෙන නින්දට යන්න ලෑස්ට් වෙන වගේ ස්වභාවයක් දෝ එතන තියෙන්නේ කියලා මම ඔහොම හඳුනා ගැනීමක් වුණා. ඒක නිවැරදිද සර්නස් එහෙම වෙන්න පුළුවන්ද?
ඔව්, ඒ කියන්නේ අපි ඔතෙන්දී සැලකිලිමත් නොවුනොත් අර මේ තත්වයේ තියෙන එක්තරා අන්දමකින් උපේක්ෂා සහගත බව උදාසීනත්වයකට හැරිලා කම්මැලි කමකට හැරිලා නින්දර වැටෙන්න ඉඩ තියෙනවා. ඒක මේ තත්වයේ තියෙන එක්තරා අන්දමක දුර්වලකමක්, එහෙම දුර්වලකමක් කියනට වඩා අනතුරු ඇඟවීමක් කියලා කියන්න පුළුවන්. අපිට ඒකට මෙතෙන්දී අවදිමත් බව පවත්තන උත්සාහන්ත වේ යුතුයි. ඒ වගේම මේ ඉන්න තත්වය තුලදීත් එක්තරා අන්දමක නිරාමස ප්‍රීතියක් පවත්වන්න පුළුවන් නම් එතකොට අන්න අර වගේ අර ඒකාකාරීත්වයට යන ගතිය අඩුයි කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි මෙහෙම කියමු. දැන් අපි සක්මනක යෙදෙනවා. සක්මනක යෙදෙද්දී අපි හිතමු දැන් හිතේ මොකක්වත් අරමුණක් නැහැ. මොකක්වත් උපාදාන කළා නැහැ. දැන් ඒ උපාදාන නොකරපු මට්ටම දැන් ඒ තැනත්ත පරිහරණය කරනවා. ඒත් එක්කම නිකන් පොඩ්ඩක් තේරුම් ගන්නවා දැන් මෙතන කිසිවක් උපාදාන නොකිරීම නිසා මගේ හිතේ කිසි ක්ලේශයක් නැහැ. දැන් නිකලෙස් හිතක් තියෙන්නේ. ඒ වගේම හිතේ නැහැ කිසිම කහටක්. හිතේ නැහැ කිසිම දරතයක්. හිතේ නැහැ කිසිම බරක්. හිතේ තියෙන හරි සැහැල්ලුවක්. දැන් රාගයක් නැහැ, ద్వේෂයක් නැහැ, කිසි පැටලවිල්ලක් නැහැ, ප්‍රපංචයක් නැහැ. ඉතින් මෙතන තියෙන බොහොම සාධනීය පැත්තක්. තන මෙන්න මේ සාධනීය පැත්ත මතු කර ගැනීම අතිශය වැදගත්. ඒ වගේමයි දැන් මේ පවත්වන හිත කොයිතරම් පිරිසුදු සිතක්ද? දැන් මේ පිරිසුදු හිත අපි පොඩ්ඩක් අගේ කරාම අනේ මම මේ ජීවිතේදීම මේ තරම් පිරිසුදු සිතක් අත්දක ගන්න තරම් වාසනාවන්ත වුණා නේද කියලා අපිට සියුම් නිරාමස ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ බඳු පැති හරහා අපි ඒ පවත්වන උපාදාන නොකරන తත්වය, අනිශ්චිත ස්වභාවය, ලෝකේ කිසිවක් ඇසුරු නොකර ජීවත් වීම කියන එක ගැන යම්කිසි මේ සාධනීය පැත්තකින් අගය කරන්න උත්සාහන්ත වේ යුතුයි. බුදුරජාණන් වහන්සේ ඒක මතක් කරනවා. ඒක පෙන්නනවා මේ తත්වේ විතරයි මහණෙනි මේ මුලා කරන්නේ නැති ස්වභාවයකට තියෙන්නේ. අනිත් හැම తත්වයකම තියෙන මුලා කරන ස්වභාවයක්. මේ తත්වේ විතරයි මුලා කරන්නේ නැති ස්වභාවයක් තියෙන්නේ. එවනම් අපි මේ මුලා නොකරන ස්වභාවයේ තමයි දැන් අපේ හිත පවත්තන් උත්සාහන්ත වෙන්නේ කියලා අන්න මේ ගැන අපි ටිකක් සාධනීය පැත්තකින් බලන්න. ඒත් අපේ හිතේම තියෙන මේ පිරිසුදු බව අගය කරන්න ඒ තුලින් නිරාමස ප්‍රීතියකුත් මතුවෙනවා. ඒතොර මේ නිරාමස ප්‍රීතියකුත් භුක්ති විඳින්මින් මේ කටයුත්තේ යෙදෙනවන් නම් තමන්ගේ හිතේ දැන් පවතින මේ නිකලෙස් ස්වභාවය අගය කරමින් තමන් කටයුතු කරනවන් නම් එතකොට අන්න අර ඒකාකාරීත්වයට ගිහිල්ලා මේ ගැන නිකන් උදාසීන වෙලා අක්‍රීය වෙලා හිත සැඟවිලා නින්දර වැටෙන ගතිය අඩු කරගන්න පුළුවන්.
ඔව් එහෙම වෙන ස්වභාවයක් නෑ. දැන් මොකද වාහනේ එලවන් යනකොටත් ඒ කියන්නේ සම්පූර්ණ දැනුවත් බව ඒ ඔක්කොම තියෙනවා. නමුත් හිත ඔහේ ඉන්නව නමුත් අර හිත අර මම හුදකලාව ඉන්න ස්වභාවය ඒ වගේ කියලා ඒ කියන්නේ මට වචන වලින් ඒක කියන්න තේරෙන්නේ නෑ. නමුත් කටයුතු ටික ඒ විදිහට වෙනවා.
වෙනවා.
එතකොට මේ ස්වභාවය අත්විඳින්න ඉන්න කොටත් ස්වාමීන් වහන්සේ දැන් ආයෙත් හිතනවා තව මොකක්ද දැන් මට ඊළඟට තව කරන්න තියෙන්නේ කියලා. ඔබ වහන්සේ ඒක ගැන මට පොඩ්ඩක්
ප්‍රසක්
දුන්නත්
ඔව් ඒක තමයි. දැන් ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් දැන් අර ප්‍රකාශ කරද්දී ඔහේ ඉන්න ගතිය කියලා කියද්දී එතන තියෙන පොඩි නෙගටිව් ගතියක්. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔය කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔහේ ඉන්නයි තියෙන්නේ. ඔහේ නිකන් ඉන්නයි තියෙන්නේ. අපි අර එහෙම කියද්දී අර ඒක නිකන් අර සම්ප්‍රදාය අනුකූලව ලෝකේ තියෙන මිනුම් දඬු හරහා අපිට නිකන් හැංගෙන්න පුළුවන් මේක ඇති වැඩක් නැහැ. දැන් ඉතින් ඔහේ ඉන්න තමයි තියෙන්නේ කියලා අපි අර එහෙම ප්‍රකාශ කරද්දී එතන නැහැ සාධනීය ගතිය නැහැ. පොසිටිව් ගතිය නැහැ. ධනාත්මක ප්‍රතිය නැහැ. අර එතන මෙතන මේ තත්වය ගැන එක්තරා අන්දමකින් අපි තුලින්ම අවතක්සේරුවක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේගේ දහමට අපි තව තව සමීප වෙන්න. ඒ දහම තේරුම් ගන්න. අපිට වැටහෙන්න අවශ්‍යයි මේ තත්වය කිය කොයි තරම්නම් වටිනා තත්වයක්ද. එක විනාඩියක් හරි, එක විනාඩි 10ක් හරි, නැඩි 20ක් හරි මේක පවත්වන්න පුළුවන් නම් මේ තුල කොයිතරම් ශාන්තියක් තියනවද? Tamanṭa pamanak nemei anuṇṭat koyitaram shāntiyak tiyenoda? කියලා අන්න ඒ වගේ අපි මේ తత్వය අගය කරන්න අපි සෑහෙන උත්සාහන්ත විය යුතුයි. මොකද මේ తత్వයේ නැහැ එක්තරා අන්දමකින් ආත්ම වර්ණාවක් නැහැ. මේ తత్వයේදී කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් හුවා දැක්වීමක් නැහැ. ඒ නිසා මේ తత్వය ගැන ඒ කෙනෙක් පුජ්‍යලයක් මුල් කරගෙන එන අපි අර කියන මොටිවේෂන් එකක් නැහැ. අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් ඕන දෙයක් කරන්න මට මේ දේ ගැන ලොකු එන්න ඕනේ නිකන් හැඟීමක් පහළ වෙන්න ඕනේ මේ දේ මම කරන්න ඕනේ. අර එහෙම හැඟීමක් එන්නේ මුගක් කාලවට ඒ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් අපිට කැපී පෙනෙන්න පුළුවන් නම් මට එතෙන්දි කෙනෙක් වෙන්න පුළුවන්. මට එතෙන්දි පුජ්‍යලයක් වෙන්න පුළුවන්. ඒ පිරිස අතරේ මමත් දැන් කෙනෙක්. නමුත් මේ தත්ත්වය තුළ එහෙම මොකක්වත් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය එකත්කින් බැලුවම ඒ නිකලස් ප්‍රතිපදාව තුළ අපි අර සෝබාධහමට සමීප වීමක්, මුළු විශ්වය සමග එක්වීමක්, ඒ නිකලස් බවකට පත්වීමක්, නිවීමක් ගැන තමයි පෙන්ලා දෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ඇත්තටම අවශ්‍ය වෙනවා සුතමේ ඥානය සෑහෙන්න. ඉතින් මේ බඳු தත්වය සාධනීය පැත්තකින් බැලීම සඳහා දැන් අපි ඔය தத்துவයේ ඉඳද්දි ඊළඟට මම මොකද්ද කරන්න ඕනේ කියලා හිත අපේ හිත නිතරම ආයෙත් අපිවම අවසන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේකත් ඇවිල්ලා ඇත්තටම කුක්කුච්චය කියලා කියන්න පුළුවන්. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ දැන් අතීතයේ වෙච්ච දේවල් ගැන, අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන නිකන් හිතේ ඇති වෙන යම්කිසි පසුතැවිල්ලක්, විසිරිල්ලක් ඔගේ පැත්තක් තියෙන. එතකොට මේ හිතේ විසිරීම කියන එක නිවරණයක්. දැන් අපි දැන් අර පවත්වන தත්වය ගැන අපේ හිතේ සෑහීමකට පත්වීමක් නැත්තම් අපි ඒක අගය කරන්නේ නැත්තම් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නෑ එක්ක මේක කළා වැඩක් නෑ, මේකට වඩා මොකක් හරි තව දෙයක් ඇති, තව මොනාද තියෙන්නේ දන්නේ නෑ කියලා නම් හිතේ සැක පහළ වෙන්නත් පුළුවන්. එතකොට අපි ආයෙත් අර ප්‍රපංච වලට ආවඩන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් එකwidehatකින් බැලුවාම දැන් බුදුරජාණන් වහන්සේ විතරට හාත්පස පැත්තක් පෙන්눔 කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඇතැම් වෙලාවකට මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි මම මාස 3ක් හුදකලාවේ ගත කරනවා, කිසිම කෙනෙක් මාව හම්බෙන්න එන්න එපා, මට පිණ්ඩපාතේ අරන් එන භික්ෂුන් වහන්සේ නමක් පමණක් මාව හම්බෙන්න එන්න කියලා බුදුරජාණන් වහන්සේ සියලුම කටයුතු වලින් අයින් වෙලා මාස 3ක් එක දිගට හුදකලාවේ ගත කරනවා. අපිට පුළුවන් ද එහෙම ඉන්න? ඒ වගේ දැන් එකwidehatකින් උන්වහන්සේ මේ බුදු වෙලත් එහෙම ගත කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර ආදර්ශයක් සපේනවා ඒ මානසික හුදෙකලා භාවයේ සම්බන්ධයෙන්. ඉතින් එතකොට මම මේ කියන දේවල් සමහරවිට මේ ගිහි ප්‍රතිපදාවකට ටිකක් පටහැනි. නමුත් දැන් මේ අපි දැන් ටිකක් මේ එහාට යන කරුණක් ගැන කතා කරන හින්දා මේවා ඉතින් කියන්න සිද්ධ වෙනවා. එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන ඒ හුදේකලාව, ඒ පවිවේකය, අසංසග්ග ස්වභාවය ගත්තහම ඉතින් සාමාන්‍ය ගිහි ප්‍රතිපදාව නෙමෙයි. එතන තියෙන හුදේකලා බවක්. එතන තියෙන සියල්ලෙන් බැහැර වී කටයුතු කිරීමක්. එහෙම නැත්නම් කිසිවක් උපාදාන නොකර කටයුතු කිරීමක්. කිසිවක් ඇසුරු නොකර කටයුතු කිරීමක්. අනිත් කටයුතු වල යෙදීමේදී පවා හිත උපේක්ෂා සහගතව පවත්වමින්, කිසිවක් සමග නොඇලී පවත්වමින්, නිස්කලංකව පවත්වමින්, නික්ලේශීව පවත්වමින් කටයුතු කිරීමක්. ඉතින් ඒ தත්වයම පවත්වමින් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ කියලා තමයි බුද්ධ දේශනාව අනුව අපිට තේරුම් ගන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීනි. මොකද ඒ ස්වභාවය තමයි ඉන්නේ. ඒකට අකමැත්තක් එහෙම එකක් නෑ. නමුත් අර ඒ ස්වභාවයේ ඉන්නකොට නිකන් අර හිතපු ගමන් හිතනවා ඒ කියන්නේ ඒ ස්වභාවය තුලත් එතකොටත් ආය අර බලනවා මේ තව මොනවා හරි කියන්නේ
බුදුහාඳුරෝ කියනවානේ පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිතං. මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි, ස්වභාවයෙන් නිකලෙස්. ඉතින් ඒ ඉබඳු සිතක් තමයි අපි මේ රටේ ඇති දේවල් පටලවගෙන රාග ද්වේෂ මෝහ හරහා සම්පූර්ණයෙන් කෙලසවගෙන තියෙන්නේ. දැන් අපි විපස්සනාවක් හරහා නැවතත් ක්‍රමානුකූලව අර නිකලෙස් වූ ඒ ප්‍රභාස්වර වූ චිත්ත මට්ටමට අපේ හිත අරගන්නවා. ඉතින් අරගත්තට පස්සේ අපි නැවතත් මේකට මොනවද කරන්නේ කියලා ඒ ප්‍රශ්න වීම තුළ අපේ හිතින්ම ඒ බඳු කුකුසක් පැන නැගීම තුළ තියෙන එක්තරා අන්දමකින් අපිම අර හදාගත්ත ස්වභාවය ආයෙත් නිකන් අවතක්සේරු කිරීමක්. ඉතින් ඇත්තටම ඕක බඳු ජීව මහත්තයාට පමණක් නෙමෙයි ඔය ප්‍රශ්නේ, ඒ කියන්නේ අපි වෙනුවෙන් වෙන්නේ නැති එදා රහතන් වහන්සේලා කතා කරලා තියෙනවා. දැන් එක සූත්‍රයක් එනවා කොට්ටිත මහා කොට්ටිත සූත්‍රය කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා මේ දැන් මේ ඇහෙන් රූප උපාදාන කරන්නේ නැතුව ඇහැ සම්පූර්ණයෙන්ම ඒ සමනේ වෙච්ච තත්වයක, ඇහැ නිසා කෙලෙස් ඇති වෙන්නේ නැති තත්වයක පවත්වද්දි, ඒ වගේම කණෙන් සද්ද උපාදාන කරන්නේ නැතුව ඒ කන කියන ඉන්ද්‍රිය සමනේටපත් වෙලා ඒ තුලින් ප්‍රපංච නැගෙන්නේ නැතුව කටයුතු කරද්දි, ඉතින් මේ ආන්දමින් උන්වහන්සේ විස්තර කළා මේ தත්ත්වෙදි ඊළඟට මොකද්ද කරන්න ඕනේ? මේ ප්‍රශ්න තමයි අහන්නේ. දැන් බඳුජීව මහත්තයත් අහන්නේ ඒකනේ. ඊළඟට මොකද්ද කරන්න
ඕනේ?
ඔව් ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා තමයි අහන්නේ. ඉතින් එතකොට සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඔය ප්‍රශ්නේ අහන්න එපා කියලා. ඊට පස්සේ දැන් කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා ඇයි දැන් ඔබ වහන්සේ කියන්නේ මේ ප්‍රශ්නේ අහන්න එපා කියලා. දැන් එතකොට තමයි ලස්සන වචනයක් කියන්නේ. එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ කියන අප්පපංචං පපංචේති කියලා. මේ ප්‍රපංච කරන්න බැරි තැනක් ඔබ වහන්සේ මේ ප්‍රපංච කරන්නයි හදන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් ප්‍රපංච නොකළ යුතු තැනක් ප්‍රපංච කරන්න උත්සාහන්ත වෙනවා. දැන් අපි ඔය නිකලස් ස්වභාවයක්, කිසිවක් උපාදාන නොකළ ස්වභාවයක්, අනිශ්චිත ස්වභාවයක් කියලා කියන්නේ නිප්පපංච ස්වභාවය. එතන නෑ ප්‍රපංච. එතන වැල් වටාරම් මොකක්වත් නෑ. වටවලල්ලේ මොකක්වත් නෑ. හිතේ තියෙන්නේ හුදු නිශ්ශබ්ද බවක්. එතන ප්‍රපංච රහිත බවක්, නැත්නම් නිප්පපංච බවක්. ඉතින් අපි මේ නිප්පපංච බව ගැන ප්‍රපංච කරනවා නම් එතන ඉතින් ප්‍රතිපදාව අපි පටලව ගැනීමක් තියෙනවා. ඒ නිසා අපි මේ කාරණා දැනගන්න එක වටිනවා. ඒ නිසා වඩ වඩා මේ හිතේ හිතටම සුවපත් වෙන්න අවස්ථාව සලස්සලා දෙන්න තියෙන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට බොහොම පින් සිදු වේවා. ඔබ නිරෝගී බව ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේට මේ ආත්මයෙන් ඉක්මනටම නිවන් සුව ලබා ගන්න ප්‍රාර්ථනා කරනවා.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ තැනේ
කොටාට දෙලිපත් කරන්න පුළුවන්. අනේ මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැන්.
ආනන්ද මහත්තය කියන්න. ඔව් අපිට ඇහෙනවා.
අතිච්ච සමුප්පදාය මුල් කරගෙන අතිච්ච සමුප්පදායේ මේ අපි අවිද්‍යා පත්‍ය සංඛාර වලින් පටන් අරන් අවසන් වෙන්නේ මේ දුක්ඛ දෝමනස්ස කියන පැත්තට එනකොට අපි අතරමඟ වෙන තනකට තණ්හා උපාදාන භව
කියලා.
මේ මේ තණ්හා උපාදාන කියන ඉස්සරහින් තියෙන එහෙම
කියන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී නැත්නම් මුලදී අවිද්‍යාවක් මූලික කරගෙන හිතේ යම්කිසි සංස්කරණ සිද්ධ වෙනවා. ඒ හරහා විඥානයේ බැස ගැනීමක්, මුල් බැස ගැනීමක් සිද්ධ වෙනවා. ඒ තුලින් දැන් හිතේ විවිධාකාර ජවනිකා නිරූපණය වෙන්න පටන් ගන්නවා. චිත්ත සංකල්ප, එහෙම නැත්නම් චිත්ත රූප හිතේ මැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් එක්තරා අන්දමක උසිගැන්වීමක් හරහා අනිකුත් කායික ක්‍රියාකාරකම් දැන් ක්‍රියාත්මක වෙනවා. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, දිවෙන් රස බලනවා. මේ ආදී වශයෙන් ඒ සලායතනයන් සක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් එතනින් ස්පර්ශ හරහා වේදනා ඇති වෙලා ඒ වේදනාවන්ට හිතේ කැමැත්තක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා, තණ්හාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක උපාදාන කරගන්නවා. උපාදාන කරගත්තාම දැන් ඉන්නේ අලුත් ලෝකයක. ඒකට තමයි භව තත්වයක් කියලා කියන්නේ. දැන් මේ අලුත් ලෝකේ ඒ හදාගත්ත තත්වේ කෙනෙක් ජීවත් වුණාට ඒක తాවකාලිකයි. ඉතින් මේක යටත් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ තුලින් දුකක් හටගන්න. ඒතර මේ දුක හට ගැනීම කියන එක මේ අපි ආපු ඒ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියේ යම්කිසි විපාකයක්, යම්කිසි ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්. එහෙනම්
මම කන්නා මේ ඒ කියලා මේ කියලා
පුද්ගලයෙක්
ඒ පුද්ගල දෙන්නා දැන් දාන සීල භාවනා ආදී රකිමින් ඒ කියන පුද්ගලයා මේ පටිච්චසමුප්පාදය මාර්ගේ ගමන් කරමින් යනකොට ඔක ඔගේ සපත් දෙක කැඩුනා කියන්නේ සපත් දෙක පරණ වෙලා ඔය අලුත් සපත් දෙකක් ඔගේ වාහනේ නරක් වෙනවා, කැටි පරණ වෙනවා, වර්ත වාහනයක් ගන්න. ඔහු මේ ගැන උපාදානයක් ඇති කරගන්නේ නැහැ. අන්නාවක් ඇති කරගන්නේ නැහැ. ඒක ගෙන්න ගන්න වෙලාවේ සුළුවසෙන් තියෙන පුළුවන්. නමුත් ඔහු එක එහෙම බදා ගැනීමක් වෙන්නේ නැහැ. එහෙම කතා ගන්න ඕන. ඔහු ඒවා ගබඩා කරලා තියා ගන්නවානේ. පාරකට ඕන. වත්තේ කොලේක වාලා මගේ වර්ණකාර එක උපාදානය කරගන්න ඔව් පාගානේ කරගන්න. ඔහු ඒ ගමන යනවා මේ ඇදෙන්නත් ගැලෙන්නත් ඒ යනවා. ওই ගමන යනකොට ඒ රසකමක් ගන්න දිනවන කනවා. ඒ ඔක්කොම කරනවා. මේ කියන පුද්ගලයා ඒව කරන්නේ නැහැ. ඔහු එයා කාර් එක මේ පරණ කාර් එක මගේ ගත්ත එක කලින් ගත්ත එක කියලා ඔක පොත් එක උනක තියලා ඉතිපොලේකින් වාලා තාලා තියාගන්න. සපත් දෙකක් තෝරන ගබඩාව තියාගන්න. හැබැයි ඔහු මේ ඒවා මුකුත් නොකර හැම දෙයක්ම උපාදානය කරගන්න ඔහු යන ඔබේ ගමන. ඔහු යන ගමන
අවසානයේදී යන තැන ඔහුගේ අවසාන භවය ගැන අපිට සැකයක් නැහැ. මොකද ඔහු යන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි සමානට ඕක පැහැදිලි නැහැ. අපේ සිහි කියලා භාවනා සීල වගේ දේවල් කරනවා. නමුත් දන් දෙන්නේ නැහැ. නමුත් අර වගේ තමන් සතු දේවල් ආශාවෙන් ඔහුගේ තියෙන තන්තර නිෂ්කල දේවල් තියාගෙන ඔහු මරණ යන වෙලාවෙත් ගෙදර මැරෙන්න ඕනේ කියලා කෑගහගෙන ගෙදර ස්පිතාලයකට වත්තරනත් ඔහු එක ජීවිතයක් ගත කරනවා. මෙතනදී ස්වාමීන් වහන්සේ මේ ඒ කියන පුද්ගලයන් මේ සසර ගමන කෙතර ගන්න ඔහුගේ ඇලෙන්නේ ගෙදෙන්නේ නැතුව මේ යන ගමන ගුරු කරගන්නේ කොහොමද? ඒක ප්‍රමාණවත් කියන එකයි අර සී කියන පුද්ගලයා ඒවත් ගැලි ගැලිනවා අනු සිය සමාධි නිමාජය කරන එකනට ඒක දුරු කරගන්නත් කොහොමද දෙන්න අතර සංසන්දනය කරන්නේ ඒ ගමන යන්නේ කොහොමද කියන එක පැහැදිලි කර ගැනීම තමයි මට අවශ්‍ය වෙන්නේ සෝයි.
හොඳයි. ඉතින් හොඳයි. තේරුම් ගන්නයි. ඉතින් ඇත්තටම දැන් එක් පැති කීපකින් ඉතින් විස්තර කරන්න පුළුවන්. එකක් තමයි දැන් අපි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකේ තියෙන දේවල් නෙමෙයි ප්‍රශ්නේ. දැන් ලෝකේ ලස්සන ලස්සන දේවල් තියෙනවා. ලස්සන ලස්සන රූප තියෙනවා, සද්ද තියෙනවා, ගඳ සුවඳ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශයන් තියෙනවා. මේ පංචකාම සම්පත්තීන් තියෙනවා. දැන් අපි උත්සාහවන්ත වෙන්නේ මේ පංචකාම සම්පත්තීන් සමතලා කළා මගේ හිතේ රාගය ඇති වෙන්නේ, මගේ හිතේ ද්වේෂය ඇති වෙන්නේ මේ පංචකාම සම්පත්තීන් නිසාය. ඒ නිසා මම මේ ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ කියන පැත්තක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ පංචකාමයන් කෙරෙහි මේ පැත්තෙන් කොහොමද ඇති වෙන්නේ රාගය? මගේ පැත්තෙන් මගේ හිතේ කොහොමද රාගයක් ඇති වෙන්නේ? මගේ හිතේ කොහොමද ආසාවක් ඇති වෙන්නේ? තණ්හාවක් ඇති වෙන්නේ කොහොමද? අන්න ඒ තණ්හාව, අන්න ඒ චන්ද රාගය, අන්න ඒ ද්වේෂය, අන්න ඒක තමයි නිෂ්ප්‍රභා කරන්න, ඒක තමයි අවසන් කරන්න, ෂය කරන්න උත්සාහත වෙන්නේ. ඉතින් මේ ගැන ලස්සන ගාතාවක් එනවා. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තිත්තත්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දිහිරා විනයන්ති චන්දං කියලා. ඔය නිබ්බේධික සූත්‍රයේදී තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ, මේ ලෝකේ තියෙන මේ විවිධාකාර විචිත්‍ර වෛවර්ණ දේවල් නෙමෙයි ඇත්ත වශයෙන්ම කාමයන් වෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, මේ කාමයන් කෙරෙහි යම්ස කෙනෙක්ගේ හිතේ පහළ වෙන සංකල්පනාවන්, කාම සංකල්පනාවන්, විහිංසා සංකල්පනාවන්, ව්‍යාපාද සංකල්පනාවන්. ତର මෙන්න මේ කාම සංකල්පනාවන් විශේෂයෙන් තමයි ඒක තමයි රාගේ බවට පත් වෙන්නේ. එයා හිතින් හිතා ගන්නවා මම මේව ලබා ගන්න ඕනේ, මේ දේ ලබා ගන්න ඕනේ, මේ දේ භුක්ති විඳින්න ඕනේ, මේක මං අයිති කර ගන්න ඕනේ, මේක මං සතු කර ගන්න ඕනේ, මේ විදිහට සතුට වෙන්න ඕනේ කී කියා සංකල්පනා වශයෙන් මේ හිතේ ඇති කරගත්තේ රාගය තමයි ඇත්ත වශයෙන්ම රාගේ බවට පත් වෙන්නේ, චන්ද රාගේ බවට පත් වෙන්නේ. ඒ තමයි හේතුව තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ ඒ හේතුවයි අයින් කරන්න කියලා. තිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ, ඒ නිසා අර අපි කලින් පෙන්නපු ඒ විචිත්‍ර වෛවර්ණ දේවල්, ලස්සන ලස්සන දේවල්, ඒවා ඔහෙම්ම ලෝකෙත් තියෙද්දි අතෙත්ත දේහා විනයන්ද චන්ද. ඒ තමන්ගේ හිතසුව කැමති, අර්ථය කැමති ප්‍රඥාවන්තයා විනයන්ති චන්දං, තමන් තුල තියෙන රාගය, තණ්හාව, අන්න ඒ ස්වභාවයන් ෂේ කළා හරනවා, දුරු කළා හරනවා. තේනහා ඒ නිසා ප්‍රතිපදාව තියෙන්නේ ඇතුළතට නමුණු ප්‍රතිපදාවක්. තමන් තමයි නිවැරදි වෙන්නේ ඇතුළත, මේ ඇතුළත තමයි පිරිසුදු කරන්නේ. ඉතින් ඒ නිසා කෙනෙකුට ප්‍රයෝජනෙ පිණිස ලෝකයේ තියෙන දේවල් පරිහරණය කිරීම බුදුරජාණන් වහන්සේ වළක්වලා නැහැ. අපි ගමන බිමනක් යන්න යාන වාහනයක් පරිහරණය කරනවා කියන එක, බස් එකක් පරිහරණය කරනවා කියන එක, දුම්රියක් පරිහරණය කරනවා කියන එක, තමන්ගේම වාහනයක් පරිහරණය කරනවා කියන එක, ඒක වළක්වලා නැහැ. ඉතින් අපි හැබැයි බලන්න ඕනේ මේ තුලින් කොයිතරම් දුරට මම, කියන්නේ මම මේ කෙන ටිකක් එහාට ගිහිල්ලා තමන්ට බලන්න වෙනවා කොයිතරම් දුරට මම මේ හරහා කැපී පෙනෙන්න හදනවද. මට අහවල් කාර් එක තියෙනවා, මම තමයි මිත්‍ර ලොකු කාර් එකක් පරිහරණය කරන්නේ, අනිත් එක්ක නාට නම් එහෙම කාර් එකක් නැහැ, මට තමයි මේ වටනා කින දේවල් තියෙන්නේ. එහෙම කියලා අපි ඒකෙන් කෙනෙක් හදන්න හදනවද, පුජ්‍යලයක් හදන්න හදනවද, කැපී පෙනෙන්න හදනවද, අනිත් අයව යටපත් කරන්න හදනවද, ඔන්න ඒ පැති ගැන තමයි අපිට විමසන්න තියෙන්නේ. එහෙම නැතුව අපිට පුළුවන් නම් මේක ඇවිල්ලා ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන දෙයක් කියලා තේරුම් ගන්න. ඒ ප්‍රයෝජනෙයි ගන්නකොටත් සලකිල්ලෙන් ඒ කටයුත්ත කරන්න. හිතේ ආඩම්බරකමක්, මාන්නයක්, තණ්හාවක් ඇති කරගන්නේ නැතිව ඒ දේ පරිහරණය කරන්න පුළුවන් නම් අන්න වඩා හොඳයි. ඒ නිසා ඉබන්දු ගමනක් යන කෙනෙකුට ඇත්තටම බුදුරජාන් වහන්සේගේ පාර විවෘතයි කියලා කියන්න පුළුවන්. එයාට මේ විවිධාකාර සම්පත් තියෙද්දිම එයාට ආධ්‍යාත්මික ගමනක් යන්න පුළුවන්. ඒක තමයි අර බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ලෝකේ ඉන්නවා විවිධ මාර්ගවල යන පිරිස්. මේ අඳුරෙන් අඳුරට යන පිරිසක් ඉන්නවා. අඳුරෙන් ආලෝකයට යන පිරිසක් ඉන්නවා. ඒ වගේම ආලෝකයෙන් අඳුරට යන පිරිසක් ඉන්නවා. ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් ඉන්නවා. ඒ නිසා ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් කියන්නේ ඒ වගේ තමන් සතු යම් කිසි ධනයක් තියෙනවා, විවිධාකාර සම්පත් තියෙනවා, රැකී රක්ෂා තියෙනවා, යාන වාහන තියෙනවා, ඒ විවිධාකාර සම්පත් තියෙනවා. හැබැයි ඒ තුලින් තමන් වෙනසෙන්න යන්නේ නැතුව, ඒ තුලින් තමන් කෙලෙස් පහල කරගන්න යන්නේ නැතුව, ඒ තුලින් තමන් අපාගත වෙන්න යන්නේ නැතිව, ඒ වෙනුවට ඒවම පාවිච්චි කරනවා යහපත් වෙන්න. ඒවම තමන්ගේත්, තමන්ගේත්, අනුන්ගේත් යහපත පිණිස පරිහරණය කරන්න උත්සාහන්ත වෙනවා. එපමණකින් නවතින්න නැතුව යා ආධ්‍යාත්මික සෝයාක් පැත්තෙත් ගමන් කරන්න. එතන ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරගන්නත් උත්සාහන්ත වෙනවා. එතකොට අන්න කියන්න පුළුවන් ඒතනත්තා ආලෝකයෙන් ආලෝකයට යන කෙනෙක් කියලා. ඉතින් ඒ වගේමයි අර මං කලින් බදු ජීව මහත්තයරත් මතක් කළේ ඒ ගිහි ප්‍රතිපදාවේ බුදුරජාන් වහන්සේ විවිධාකාර අන්දමකින් සැපය පෙන්නුම් කළා තියෙනවා. දැන් අත්ති සුඛය කියලා කියන්නෙම තමන් සතු යම්කිසි ධනයක් තියෙනවා කියන ඒ සතුට. ඊළඟට අනවජ්‍ය සුඛය කියලා කියන්නේ තමන්ගෙන් අනිත් අයට හෝ තමන්ට හෝ වැරද්දක් සිද්ධ වෙලා නැහැ, තමන් බොහොම නිවැරදි වූ ජීවිතයක් ගත කරනවා කියලා තේරුම් ගැනීම තුළින් ලබන සතුට. අනන සුඛය කියලා කියන්නේ තමන් කාටවත් ණය වෙලා නැහැ. ඉබඳු ණයකින් කිසිම ණයක් නැතිව, බරක් නැතුව තමන් බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා කියන ඒ හැඟීම නිසා ඇති වෙන සතුට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ පෙන්නන සතුට අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් එතකොට ඉතින් ආධ්‍යාත්මික ගමනකට ආධ්‍යාත්මික ගමනක යොමු වෙනවා කියන එක තවත් ඉතින් පැත්තක්, තවත් සාධනීය පැත්තක් තමයි ජීවිතේට එකතු කර ගැනීමක් කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මේ පන්නායි
පාදානේ නැති කර ගැනීමෙන් ඒ අනයි සමන්නා නුදු කර ගැනීම ප්‍රමාණවත් මේ මාර්ගඵලයක් ලබා ගන්න. ඔව් ඒක තමයි මේ ඒ කියන්නේ දැන් ඔතෙන් ඉතින් මාර්ගඵල කෙසේ වෙතත් Taman ටික දැන් අපි ඔය කතා කරන ප්‍රතිපදාවකට එන්න ඕනේනේ. එයා හිතේ කෙලෙස් හඳුනා ගනිමින්, හිතේ ඒකාග්‍රතාවයක් දියුණු කරමින්, හිතේ සමාධියක් දියුණු කරමින් මේ සමාධිය පාවිච්චි කළා තව තව ප්‍රඥාවක් දියුණු කරමින් උතර යන්න තියෙන වඩන්න තියෙන මාර්ගයක් තියෙනවා. ඉතින් ඒ මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. ඉතින් අර දේවල් පරිහරණය කර හිටලා හිටියායි කියලා ඉතින් එතනින් නිවන් දැකීම නෙමෙයි. ඒ දේවල් පරිහරණය කරද්දී තමන් බලන්න ඕනේ තමන්ගේ හිතේ ස්වභාවය. හිත කොහොමද දැන්? හිත තණ්හා බරිතද? හිත එහෙම නැත්නම් හිතේ ඒකාග්‍රතාවයක් තියනවාද? නැත්නම් හිත නිකන් ඔහේ එහෙ මෙහෙ දුවන විසිරිච්ච හිතක්ද තියෙන්නේ? හිතේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු නුවණක් අවදි වෙලා තියෙනවාද? ගුණයක් වැඩිලා තියෙනවාද කියලා බලලා එහෙමනම් තව එහාට යන්න උත්සාහන්ත විය යුතුයි. අත්‍යවශ්‍යයි. සීල, සමාධි, ප්‍රඥා. ඔව්.
ඒ පංචශීල ප්‍රත්‍යය
කුලෝන්තරං අනුගමනය කරමු. ඔව්. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා තුන ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.
ඔව්. ඔක්කොම සමග මේ මාර්ගයේ ගමන් කරනවා
නම්
යම් කිසි
ගමනක්
කරන්න
පුළුවන් කියලා තමයි කියන්නේ. ඔව්. ඔව්. අන්හරි.
තවත් මේ අර සී කියන පුද්ගලයාගේ ඔක්කොම අංගකට මේ බයි ජීවිතේ යාට දිනු කරගන්න ගොඩක් දේවල් තියෙන පුළුවන් සමහර.
ඔව් ඇත්ත ඇත්ත. ඒක එතන තියෙන මසුරුකමක්නේ. Taman සතු දේවල් තියෙනවා නමුත් ඒවා Taman පරිහරණය කරන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ. එතනින් ඒ පැත්ත සුද්ධ වෙන්න ඕනේ. ඒ පැත්තෙන් පිරිසුදු වෙලා මේ තමනුත් පරිහරණය කරමින් තමනුත් ඒවා භුක්ති විඳින්මින් අනිත් අයත් එක්කත් බෙදා හදා ගන්න මට්ටමට එයාට එන්න අවශ්‍යයි.
ඒ වයිසෝමයි.
හා. ආදී සෝන් නැත්නම් ආදී සරණයි.
ඊළඟ පැරයක් තෝටාට ඉදිරිපත් කරන්න පුළුවන්. මෞඛික අන්මියුට් කරන්න පුළුවන් දැන්.
දෙවන් සරණයි සෝන් වංශ අවසරයි මට කාරණා දෙකක් අහන්න පුළුවන්ද?
ඔව්.
එකක් තමයි ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕනේ අපි කියනවා සියලුම දේ අනිත්‍යයි කියලා. ඒ කියන්නේ කුසල අකුසල. එතකොට ඒක ලෝකෝත්තර පැත්තකට ගියාම ඒකේ ඇතිවීමයි නැතිවීමයි දෙකම වෙනවා. නිකන් කුසලයක් අකුසලයක් විපාක දීලා නැති වෙනවා වගේ ලෝකෝත්තර පැත්තෙන් ගියාම ඒකෙනුත් විපාක දීමක් කියලා නැති වෙනවද කියන එක පොඩි මට
පැටලෙන්න මම තේරෙන්නේ පැටලෙවිල්ලක් තමයි තියෙන්නේ. දැන් මෙහෙම කියත හැකි දැන් උදාහරණයක් වශයෙන් දැන් චිත්තානුපස්සනාවේදී අපි ඔච්චර ලෝකෝත්තර පැත්තට යන්න අවශ්‍ය නැහැ. චිත්තානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං චිත්තන්ති පජානාති. දැන් සරාගසිත ගත්තොත් අපිට තේරෙනවා එතන අකුසල් ස්වභාවයක් තියෙන්නේ. දැන් මේ අකුසල් ස්වභාවය අකුසල් ස්වභාවය වශයෙන් එයා දැනගන්න. ඒ වගේමයි වීතරාගං කියලා කිව්වහම එතන තියෙන්නේ කුසල් ස්වභාවය. ඒ කුසල ස්වභාවයත් යායි කුසල ස්වභාවයක් වශයෙන් දැනගන්නවා. ඊළඟට දැන් ඔහොම කියාගෙන ගිහිල්ලා සමුදය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති කියලා. ඒතර මේ කුසල් අකුසල් දෙකටම පොදුවේ ප්‍රකාශ කරනවා. එතකොට දැන් කුසල් සිතක් ආවත් කුසල් සිතක් පැන නැගුණත් ඒකත් ඇතිලා නැතිලා යන ස්වභාවයක්. අකුසල් සිතක් පැන නැගුණත් ඒකත් ඇතිලා නැතිලා යන ස්වභාවයක් කියලා. අන්න දැන් මේ කතා කරන්නේ තාම ලෞකික මට්ටමක්. ඉතින් ඒ ස්වභාවය ගැන මේ අත්විඳින කුසල් අකුසල් දෙපක්ෂය ගැනම එයා තුල යම් නුවණක් දිනු කරගන්න එයා උත්සාහන්ත වෙනවා. දැන් මේ දෙකටම තියෙන සමතැනක්. කුසලයක් ආවයි කියලා ඒ කුසල් සිතක් ආවා කියලා ඒක දැන් වඩන්න යන්නේත් නැහැ. අකුසල් සිතක් ආවා කියලා ඒකත් එක්ක ගැටෙන්න යන්නේත් නැහැ. මේවා දෙකේම මේ පැති දෙකේම තියෙන ඇති වෙන නැති වෙන ස්වභාවයක්. එන යන ස්වභාවය කියලා අන්න යා දැන් විපස්සනා නුවණක් දියුණු කරනවා. දැන් ඔහොම නුවණක් දියුණු වීමෙන් තමයි පස්සේ අතහැරීමක් දක්වා නිබ්බිදාවක් විරාගයක් විමුක්තියක් දක්වා මේ හිත වඩන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරලා තියෙන්නේ. එතකොට මේ ලෞකික වශයෙන් තියෙන සංස්කාර ස්වභාවයක් මත තමයි කෙනෙක් විපස්සනාවක් වඩන්නේ. ඒ විපස්සනාවේ මුදුන්පත් වීමක් වශයෙන් තමයි ඒ ලෞකික ස්වභාවයන් අතහැරිලා හිත උපාදාන වලින් නිදහස් වෙලා ඒ නිදහස් වූ ස්වභාවයකට හිතපත් වෙන්න අවස්ථාවක් තියෙන්නේ.
එතකොට සාමාන්‍යයෙන් ඒ නිදහස් ස්වභාවය ඇති වෙලා නැති වෙලා වෙනවද නැත්නම් ඒක වර්ධනය වෙලා යන එකද?
ඒක වර්ධනය කරන්න අවශ්‍යයි කියලා තමයි බුදුහාඳුරු පෙන්වන්නේ. අර මුලින් ඇති වෙන්නේ ඒ නිදහස උනත් తాවකාලික නිදහසක්. මොකද තාම කෙලස් බරිතයි. තාම කෙලස් බරිතයි. ඒ නිසා ඇති වෙන නිදහස දිග කාලයකට පවතින්නේ නැහැ. ඉක්මනටම නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා අපි ගිය පාර එහෙම සාකච්ඡා කළේ අර මහා ශුන්‍යත සූත්‍රය මුල් කරගෙන. ඉතින් එතකොට ඒ වගේ සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ ඒ නිදහස් ස්වභාවය, ශුන්‍ය ස්වභාවය තව තව දියුණු කරන්න, වර්ධනය කරන්න, පතුරවන්න කියලා උපදෙස් දෙනවා.
මට සැනසීමක් ඇතිලා මම ඒ දියෙන් එළියට ඇවිල්ලා මම අවදිමත් වෙනවා. ඒක වෙලා දැන් මේ ලංකදී මට මේ සාමාන්‍යයෙන් ඉන්නකොටත් මට දැන් මැරුණොත් මේ ඔක්කොම දාලා යන්න වෙනවා. මම ඒකට ලෑස්තිද කියලා ආවම මට ලොකු බයක් ආවා. මම ඒකට මගේ තණ්හාව දැක්කා. ඒක හරිය ලොකු මේ කරුවල නිකන් හරි තද දෙයක් වගේ ස්වාමීනි. ඒක දැකීම ඒක මම දැක්කේ හරි දෙයක්ද නැත්නම් ඒක මේ මානසින් කරන මේ ට්‍රික් එකක්ද ස්වාමීන් වහන්සේ? ඒක මට
ඒක තමන්ට තමන්ට තණ්හාවක් ආවනම් ඒ ගැන කියන්නේ මැරුණොත් කියලා ලොකු බයක් ආවනම් ඉතින් එතන තියෙනද තමන් තුළ තාම ඒ ලොකු තණ්හාවක් තියෙනවා මේ දේවල් අල්ල බදාගෙන ඉන්න ගතියක් තියෙනවා කියන ස්වභාවයනේ. ඉතින් එතකොට මැරුණොත් කියන එකේදී ඇත්තටම බයක් චකිතයක් තමයි ඉතින් ඇති වෙන්නේ. දැන් ඒ නිසා ඒක වැරද්දක් නෙමෙයි. ඒක තමන්ගේ අතහ ස්වභාවයේ තේරුම් ගැනීමක්. තාම මේ හිත හරිම චපලයි. තාම මේ හිත තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ. දේවල් අල්ලගෙන බදාගෙනයි ඉන්නේ කියලා තමන්ගේ ස්වභාවය නිහතමානීව තේරුම් ගැනීමක් තමයි තියෙන්නේ.
තේරුවන්
සන්නයි.
ඊළඟ පැලේ සහෝදරි දිප්පත් කරන්න පුළුවන්.
ඔකේ.
මට ප්‍රශ්න එකක් තියෙනවා.
ඔව්.
පළවෙනි ප්‍රශ්නේ තමයි මේක මේ දෙසැම්බර් වල සෝමවස්තේදී බණක් අදාළව කියන ප්‍රශ්නයක්. ඒක තමයි මට තේරිච්ච විදිහට ඒ ආනාපාන සතිය මුල් කරගෙන කරන මේ සමථයක් ආවම ඒ කියන්නේ පිටේ ඒකාග්‍රයක් හැදෙන්න මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ කිව්වේ පුද්ගල සංඥාව නැති වෙන බව. ඒක මට කවුනාසරලා පහදන්න දෙන්නද?
මොන සංඥාවද කිව්වේ?
පුද්ගල සංඥාව.
පුද්ගල සංඥාව. හරි. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැන් ආනාපාන සතිය වඩන්න පටන් ගන්නෙදි මම භාවනා කරනවා වගේ කියලා නිතින් ඔගේ වැඩේ පටන් ගන්නෙ. ඒ පස්සේ ඒ මමයා හදන්න තියෙන අවස්ථාව දුර්ලභ වෙවි ගිහිල්ලා අපේ අවධානය ඔන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට එනවා. ඉතින් එතකොට දැන් මමෙක් හදා ඉන්න වෙලාවක් නැහැ. මේ හුස්ම බලන්න අවශ්‍යයි. ආස්වාසය ගැන බලන්න අවශ්‍යයි, ප්‍රස්වාසය ගැන බලන්න අවශ්‍යයි, ආස්වාසය ගැන බලන්න අවශ්‍යයි. මේ විදිහට දැන් අතෝරක් නැතුව ආස්වාසයක් පස්සේ ප්‍රස්වාසයක්, ඊළඟට ආයෙ ආස්වාසයක්, ආයෙ ප්‍රස්වාසයක්, ආයෙ ආස්වාසයක්. දැන් මේක එක දිගට දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා බලාගෙන 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 ඉන්නකොට දැන් හිත ඇතුලේ කතාවක් කරහා කෙනෙක් හදන්න වෙලාවක් නැති වෙනවා. ඉතින් මේ බොහොම එකතකින් මෙහෙම බොහොම එකතකින් හරි ඕලාරික මට්ටමකින් පවා අර මමේ හදන්න තියෙන අවකාශය ටිකක් යටපත් වෙලා මමත්වයේ ටිකක් දුර්වල වෙලා ඒ අපි තෝරගත්ත අරමුණේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතනක් තියෙනවා එක්තරාන්දමකින් මේ මමත්වය එහෙම නැත්නම් පුජ්‍යල භාවය දුර්වල වීමක් එතනක් තියෙනවා. හැබැයි ඉතින් මේ බොහොම తాවකාලික මට්ටම. හැබැයි ඉතින් ඕකම තව තව වර්ධනය වෙලා ආනාපාන සතිය හරහාම කෙනෙක් විපස්සනාවක් වැඩෙන්න මේ තෝරගත අරමුණේ තියෙන අනිත්‍ය ස්වභාවයේ දුක් ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ වැටහි ප්‍රඥාව වැඩි වෙවි මේ වර්ධනය වෙවි ඒ යන ගමනකදී මේ සියල්ල අතහැරිලා යම්සි හිත නිදහස් ස්වභාවයකටපත් වුණා නම් උපාදාන වලින් තොර ස්වභාවයකටපත් වුණා නම් ඉතින් එතෙන්දී අර කලින් මට්ටමටත් වඩා මමයා දුර්වල වීමක් පුජ්‍යල භාවය දුර්වල වීමක් තමයි තියෙන්නේ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක මම හිතන කීවර්ඩ් එක තමයි මේ తాවකාලික භාවය. ඒක වැඩි කරන්න ඕනේ ආයෙත් තවදුරටත් විපස්සනාවෙන් ඉදිරියට ගෙන යෑමක්.
අන්න හරි. ඔව්.
එතකොට දෙවැනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේක වැඩි දුරට එන සතියේ එකට අදාළයි මම ඒත් අහන්නම් අර ලෝකෝත්තර සමා කමන්ත විදියට බැලුවොත් ආර්ය පැත්තෙන් රැකියාවක් කරනකොට ඒක තේරුම් අරගෙන තියෙන්නේ ආර්ය විදියට සොරකමක් කිරීම අනුව ඒක පහදලා දෙනවද?
නෑ මට නම් හිතෙනවා එතෙන්දී ඇත්තටම දැන් හොරකමක් කියන පැත්තෙන් ගන්න වෙනවා තමන් ඒ තමන් උපේන වැටුපට සරිලන මට්ටමකින් තමන්ගේ පැත්තෙන් දායකත්වයක් සපයන් නැතිව තමන්ගේ දහඩිය වහන්සියක් හෙලන් නැතිව හැමතිස්සෙම තණ්හාවෙන් අර අපි කියන්නේ කුට්ටිය කඩා ගන්න ආකල්පයක් නම් තමන්ගේ තියෙන්නේ. එතන ඉතින් හොරකම් ස්වභාවයක් යම් පමණකට ගන්න පුළුවන්. නමුත් ඉතින් තමනුත් ජීවත් වෙන තමන්ගේ පවුලත් නඩත්තු කරමින් තමන් ඒ උපේන වැටුපට සාධාරණ අන්දමකින් සේවයකුත් ලබා දෙමින් කටතු කරනවා නම් එතෙන්දී එතකොට හොරකමක් කියන්න බෑ.
මං තා ටිකක් ඒක ගැන හිතලා එයා සතියෙත් මං ප්‍රශ්නයක් ඒක ගැනම ආයෙත් අහන්නම්.
හොඳයි.
තෙරුවන් සරණයි සම්.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ කෙනෙක් සහන්ටි ඉදිරිපත් කරන්න පුළුවන්.
පරස්ලයිකල් සංඝාස එනවද?
ඔව් එනවා.
සවිනාස මං භාවනා කොහොම අලුත් කෙනෙක්. සක්මන් භාවනා තමයි අර කරේ. සවිනාස මම ඉදිරි සාලිය තමයි මේක පාවිච්චි කරන්නේ. මේක අඩි 20ක් විතර වගේ තමයි දිග තියෙන්නේ. සවිනාසම් පාදවලට හිත යොමු කරමින් සක්මන් සිදු කරා. හැබැයි සවිනාසම් පෙරේ භාගයක් විතර යනකොට සක්මන්ගනේ පොඩි අපහසුයක් දැනුණා. මේක මම සිමෙන්ති පොළවක තමයි සිද්ධ කරන්නේ. ඒ හිඳ මම භාවනාවට ඇවිත් වාඩි වුණා. හැබැයි ඉතින්ටි පොඩි කරකැවිල්ලක් වගේ ගතියක් දැනෙනවා. නිකන් වමනයක් යන වගේ කරකැවිල්ලක් වගේ දෙයක් ඇති වුණා. මට ප්‍රශ්න දෙකක් තියෙනවා සංඝාංශ. පළවෙනි එක තමයි මම ආධුනික කෙනෙක් විදිහට මේ දැනෙන කරකැවිල්ල වගේ ගැතිය මොකක්ද? අනිත් එක තමයි සංඝාංශ මම අහලා තියෙනවා පැයක් විතර සක්මන් භාවනා කරන්න ඕනේ කියලා. හැබැයි පැය භාගයක් විතර තමයි කරලා තියෙන්නේ. මේක කොහොම සංඝාංශ ඉස්සරහට වැඩි කරගන්නේ? මේ තියෙන පරිසරයක් එකකින් තමයි මගෙන් ගන්න ගැටලු.
හරි. ඇත්තම ඔය කරකැවිල්ල එන්න පුළුවන්. මොකද අපි හරිම ඒකාකාරී වැඩක් නියොදින්දි කරන්නේ. ඒක විවිධත්වය හරහා තමයි අපේ එක්තරා අන්දමකින් තාම සමබරතාවයේ තියෙන්නේ. ඉතින් අපි රූප බලලා සද්දාහලා හිත ඔළුව එහෙට මෙහෙට කරකවලා කායික අංග චලන සිද්ධ කළා තමයි අපේ සමබරතාවය පවත්වන්නේ. දැන් මෙතෙන්දී එහෙම නෙමෙයි බොහොම පටු සීමාවක පටු තීරුවක අපි එතෙන්ටයි මෙතෙන්ටයි සක්මන් කරනවා. එතෙන්ටයි මෙතෙන්ටයි සක්මන් කරනවා. පැය 30 ඕක කරන්න නැතනම් පැය භාගයක් හරි කමක් නැහැ. කරද්දී අර නුපුහුණු මනසට ඕක තාම දරන්න අමාරුයි. එතකොට මේ එකම දේ මනසේ කැරේ තිබිලා කර කැවිල්ලක් බවට පත් වෙන්න පුළුවන්. ඒක ඉතින් ස්වභාවිකයි. හැබැයි ඉතින් ඕක මගහැරිලා යනවා. ඒ නිසා මහත්තයා පොඩ වැඩි කරන්න. එක පාට වැඩි කරන්න යන්න එපා. දරන්න පුළුවන් මට්ටමින් නතර කරන්න. ඒ කියන්නේ අපිටම විනාඩි 20ක් යනකම් මහත්තයාට පුළුවන් මේක කරන්න. හිත බොහොම සංසුන් වෙනවා, නිෂ්කලංක වෙනවා, හිතේ සතුට ප්‍රමෝදය තියෙනවා. කරකැවිල්ලක් මොකක්වත් නැහැ. බොහොම ස්වාභාවික ගමනක් තියෙනවා. එතනින් නතර වුණා. ඊට පස්සේ ඔන්න පරයන්කට ගිහිල්ලා වඩුණා. ඊළඟ දවසේ ඔන්න විනාඩි 21ක් 22ක් විතර කරලා බලනවා. ඒ වගේ අර ක්‍රමානුකූලව මනසට මේ දේ පුහුණු කරන්න අවශ්‍යයි. ඒ වගේමයි භාවනාව කරද්දින් අපේ ඇහැ එක තැනකට එල්ල කරලා බලන්න එපා. ඒ කියන්නේ සක්මනේදී අපි ඇහැ බොහොම තීක්ෂණව ඉස්සරහා තැනකට යොමු කරගෙන කිටි කිටි එතන තියාගෙන සක්මන කළොත් ඒක වැරදි. එතෙන්දි වෙන්නේ අපේ ඇහැ වෙහෙසටපත් වෙනවා. ඒ වගේමයි අපේ අවධානය ඒ දකින දෙයටයි යොමු වෙලා තියෙන්නේ. නමුත් සක්මන් භාවනාවේ බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. සක්මන් භාවනාවේදී ඇහෙන් කරන්නේ හුදෙක් ඉස්සරහා මඟ පෙන්වා දීම පමණයි. ඒක බොහොම සැහැල්ලු මඟ පෙන්වා දීම. ඇහැ අපි තීක්ෂණව යොදලා යමක් විමසා බැලීමක් ඇහැ හරහා කරන්නේ නැහැ. ඇහැ බොහොම සැහැල්ලුවෙන් නිකම්ම මඟ පෙන්ලා දෙනවා. අපේ අවධානය යොමු වෙන්නේ අපිට දැනීමට. අපිට මොනවද දැනෙන්නේ මේ වෙලාවේදී? විශේෂයෙන්ම පාදයේ මොනවද දැනෙන්නේ? අපි ඉස්සරහා බලාගෙන ඉන්නවා, අතපය හෙලවෙනවා. හැබැයි අවධානය අපි අපේ යටිපතුලට යොදවනවා. ඒතන තමයි ට්‍රික් එකක් තියෙන. ඒතන තමයි එකරන්දමකින් සලකිය යුතු මේ තත්ත්වයක් තියෙන්නේ. අපි ඇහැට ફોකස් කරගෙන ඇහැ විශේෂ තැනකට නාභිගත කරගෙන මේ කිටි කිටියේ තද කරගෙන බොහොම බරපතල ඉරියව්වකින් සක්මන් කරන්න ගියොත් ඔය කරකැවෙන ස්වභාවය ඉක්මනටම එන්න පුළුවන්. එහෙම නෙමෙයි අපි නිකන් කයට කියන නිකන් යා කැමැති ලතාවකට කැමැති වේගයකට බොහොම සැහැල්ලුවේ කැවිදින්න කියලා කියනවා. අපි හිමී ඊට නිකන් කයටත් නොදැනෙන්න තමයි මේ කටයුත්තේ යෙදෙන්නේ. ස්වාභාවික ගමනක යෙදෙමින් සහල්ු ගමනක යෙදෙමින් පාදයේ ස්පර්ශයේ පමණක් අපි අපේ අවධානයට ගන්නවා. එතනින් තමයි අපි පොඩ්ඩක් සතිය තහවුරු කරගන්න උත්සාහන්ත වෙන්නේ. ඕක හදාගත්තනම් ඔය සමබරතාවයේ හැදෙනකොට ඔය පැමිණලා තියෙන ගැටලු සහගත තැන් දුර වෙලා යන්න පුළුවන්. දුරු කරගන්න පුළුවන්.
එමසන් ස්වාමිස්තුති තෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ
පැලේ ජයංගකට
දෙරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි හැමදුරනේ.
ආ තෙරුවන් සරණයි.
ඔබ වහන්සේ සම්මා සංකප්ප ගැන කියන දේශනාවලදී මේ කිව් විදිහට ක්‍රම හතරකට වගේ දැන් දැන් අපිට මිත්‍යා සංකල්පයක් ආවම ඒක සම්මා සංකප්පෙකින් රිප්ලේස් කරනවා. එහෙම නැත්නම් ඊළඟට එහෙම මිත්‍යා සංකල්ප එන්න නොදී ඊට පස්සේ මුකුත් නැතු ගන්න කියන්නේ ඒකත් එන්න නොදී ඉట్లా වගේ අර ක්‍රම හතරකට වගේ ඔය අනිශ්චිත ස්වභාවයට කිත්තු ස්වභාවයට එන්න පුළුවන් කියන්නේ මට දැනගන්න ඕනේ. දැන් ඔය අපේ මේ සතිපට්ඨානයක් වඩා නැතුව අර යෝනිසික මනස්කාරයෙන් වගේ අර ඒ ක්‍රමයකිනුත් ওই தත්ත්වෙට අපිට හිත ගන්න පුළුවන්ද?
මේ ඇත්තටම මේ දැන් අපි හිත දිහා බලලා හිතේ මේ පහළ වෙන සංකල්ප තේරුම් ගනිමින් ඒ කාම සංකල්පයක් පහළ වුණාම ඒක හිතේ තියාගන්න නැතුව ඒක අපි හිතමු නෙක්ඛම්ම සංකල්පයකින් විස්ථාපනය කරමින් ඊට පස්සේ ඒකත් තේරුම් අරගෙන ඒකත් නිතර පවත්වන්න නැතුව ඒකත් යට අයින් කළා හිත කිසිම විතක්ක ਵਿਚාර වලින් තොරව කිසිම විතර්කයකින් සංකල්පනාවකින් තොරව නිශ්ශබ්ද හිතක් පැවැත්වමින් කියලා කියන්නේ මේ චිත්තානුපසන. චේතන ඇත්තම මේ ප්‍රතිපදාවන් එකිනෙකට සම්බන්ධයි එහෙම නැත්නම් සමාන්තරව යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට අපි අපේ හිත දිහා බලලා හිතේ පහළ වෙන විවිධාකාර සංකල්පනාවන් තේරුම් ගනිමින් කටයුතු කරනවා කියන්නේම චිත්තානුපසනාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා කොයි පැත්තෙන් ගියත් එකම දේ, කියන්නේ බුදුන් වහන්සේ විවිධ පැතිවලින් විස්තර කරලා තියෙනවා. දැන් මහත්ය කතා කරන්නේ විතර්ක සමනය කිරීම ගැන. ඉතින් විතර්ක සමනය කිරීමම තමයි චිත්තානුපසනාවකින් කායානුපසනාව, වේදනානුපසනාව මේ හැම දෙයකින්මත් සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට සතිපට්ඨානයක් වැඩෙනවා කියලා කියන්න පුළුවන්.
එහෙම තමයි දරුවන් සර්.
හොඳයි හොඳයි.
ඊළඟ සැරේ තුෂාණට ඉදිරිපත් කරන්න පුළුවන්.
අනිශ්චිත ස්වභාවයක තියෙනවා ගොඩක් වෙලාවට. හැබැයි ස්වාමීන් වහන්සේ සමහර වෙලාවල් වලදී يعني හැමතිස්සෙම හිත පේනවා. දැන් මොන හරි දෙයක් කරා يعني තරහක් ගියා වුණත් මොන හරි වචනයක් කියනකොට වුණත් ඒක හිත පේනවා. ඒවත් සමහර වෙලාවල් වලට ඒක පාලනය කරන කරු ස්වාමීන් වහන්සේ මේ එක මේ දැන් තනින් උදාහරණයක් විදිහට මගේ අම්මත් එක්ක ගැටීමක් ඇති වුණා. ඒක දැන් මට තේරෙනවා මම يعني මට තේරෙනවා දැන් තරහ ගිහිල්ලා මම මේක කියනවා කියන එකත් මට දැනෙනවා. හැබැයි ඒ වෙලාවෙ මට ඒක පාලනය කරගන්න බැහැ. මම හඳුනන්නේ නෙමෙයි. හැබැයි මම කිව්වා යාළු හිතේ දොරාරි මම කිව්වා මට ඒක කියන්න ඕනේ. ඒක නිසා හැබැයි ඒක පොඩ්ඩක් අර ඒ යාළු හිතේ තියෙන අර නිශ්චල ස්වභාවය විසිරලා ගියා. ඊට පස්සේ ආයෙත් හිත උපේක්ෂාවට පත් වෙනවා සායනාංශ. එතකොට මේ ඒ වගේම දැන් මොනවාරි පොඩි සිද්ධියක් වුණත් සායනාංශ දැන් හලෝ
ඔකියන් එනවා
පොඩි සිද්ධියක් වුණත් සායනාංශ අතීතයේ ඒ ගොඩාක් ඒවා ඊට පස්සේ මේ අනා කියන්නේ ගොඩාක් ෆාස්ට් එකේ පොඩි කාලේ ඒවා ඒ මොහොතේ අරගෙන හිට බැඳුම පවාරි මතක් වෙන ගතියක් එහෙම තියෙනවා. හැබැයි ඊට පස්සේ ඒක අමතක වෙලා යනවා. දැන් හැම දෙයක්ම සිද්ධියක් සායනාංශ ඉක්මනට අමතක වෙන ගතියක් අමතක වෙලා අමතක වෙලා යනවා. දැන් මාත්‍රි ප්‍රශ්නයක් ඇති වුණා හරිද අම්මත් එක්ක ගැටීමක් ඇති වුණා ඒක මම කිව්වා. ඊට පස්සේ ඒක ඉතින් අමතකයි ඉවර වෙලා ආයෙත් හිත මේ අර සාමාන්‍ය තත්ත්වේ පවතිනවා.
හරි.
ඒක පොඩි සායනාංශ මේ මට තියෙන ප්‍රශ්නේ එහෙම අර සමහර වෙලාවට එහෙම ඒක දැස එහෙම ආවේ කිසිම වෙන එක එකක් يعني තේනවා නේ සායනාංශ තමන්ටත් තේනවා මේක ඒක පාලනය කරගන්න බැරි වෙලාවක් එනවා. හැබැයි ගොඩාක් වෙලාවකට හිත
බරක් නරු ටෙක්නොලොජි කියන්නේ ටික ටික හැදේවි. ඒ කියන්නේ අපිට එක පාටම ਸਰව සම්පූර්ණ වෙන්න බෑ. එක පාටම අපේ හිතේ තියෙන ඒ ආවේගශීලී ගතිය, ඒ කෙලෙසුන්ගෙන් කරන ඒ උලුප්පා දැක්වීම, පිටිපස්සෙන් කරන ඒ තල්ලු කිරීම අපිට එක පාට නවත්තන්න බෑ. ඉතින් එතන තමයි ඉතින් අපි අහු වෙන්නේ තාමත්. ඉතින් හැබැයි අපි දැන් තේරුම් ගන්නවානේ මෙතෙන්දී. තාමත් හැබැයි මගේ හිත කෙලෙස් වලට ගියා. තාමත් මේ කෙලෙස් වලට මම වසඟ වුණා. තාමත් මම මේ විදිහට මේ අපිටම ටිකක් මේ රළු විදිහට කතා කළා. කියන්නේ අපේ පැත්තෙන්ම යම්කිසි එක්තරා අන්දමක චෝදනා කිරීමක්, අපේම වැරද්ද පෙන්වා දීමක්, තවමට සකස් වෙන්න ඕනේ කියලා ඉල්ලා සිටීමක් පැන නගිනවා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් එතන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අට්ටි යති හරායත ජිගුච්ඡති. දැන් මේ තාමත් මේ හිත ගිහිල්ලා මේකේ ඇලෙනවා. තාමත් මෙතන ගිහිල්ලා හිත ගැටෙනවා. අයියෝ කියන නිකන් අර තමන් ගැනම පුංචි කලකිරීමක් ඇති වෙනවා. ඒක කෙසේ වැරද්දක් නැහැ. ඒක තේරුම් ගැනීම හරහාම අපි තව තව දියුණු වෙන්න උත්සාහන්ත වෙනවා. තව තව අපේ අපි කත් කරන කතාව ගැන සැලකිලිමත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඒ අපේ හිතේ ඇතිවෙන හැඟීම් මුල් මුල් මට්ටමේදීම තේරුම් අරගෙන ඒක අපිටයි අනුන්ටයි හානි කරනම් ඒවා අපේ හිතින් බැහැර කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක එතන තමයි බොහොම ඇතුළතට නැමිච්ච ප්‍රතිපදාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙවි. හිමීට සිද්ධ වෙවි. ඉතින් හිමින් හිමින් පිරිසුදු වෙන ගමනක් තමයි තියෙන්නේ. ඔව්. තවත් ප්‍රශ්නයක් තියෙනවා කිව්වා මම දන්නේ නැහැ. මයික් එක අන්මියුට් කරන්න පුළුවන්.
එහෙනම් සයනන්ස අනිත් ප්‍රශ්න තමයි මම සක්මන් කරනකොට මේ බනහගෙන සක්මන් කරන්නේ ඒක කමක් නැද්ද කියලායි. අනිත් එක සයනන්ස මේ ගොඩක් ගෙදර වැඩ කරනකොට දැන් ඉස්සර එහෙම ගොඩක් තේ නැහැ. දැන් කිසිම ආයාසකින් තොරව ගොඩක් වැඩ කරන්න පුළුවන් ඉතින් හරිම එකක් හරිම එනර්ජි එකක් වගේ තියෙනවා. ඒක හරි කැමැත්තෙන් උත් කරන්නේ සමහරක් වෙලාවට ගොඩාක් කරලා මේ අන්තිමට මේ හරිම ටයර්ඩ් වෙන වැඩි කරලා කියලා මට තේරෙනවා. හැබැයි ඒක මට අර කයට දෙස් දැනෙනකම් මට ඒක තේරෙන්නේ නැහැ මහන්සි කියලා.
හරි. ඒක හරි.
සයින්ස් එක මොකදදී ගොඩක් වෙලාවට කයට හිත යනවා. එතකොට හිතට යනවා හිතේ සිතිවිලි තේනවා එහෙම එහෙම කියලා අන්තිමට හිත උපේක්ෂාවකට එනවා. සන්තෝෂෙව
හිත ඇතුළේ තියෙනවා. ඒක මට දැනගන්න සන්නස ඒක ඉරියාපතයක් විතරක් සිද්ධ වෙන නිසාද එහෙම වෙන්නේ කියලා දැනගන්න උසහාය. ඔව් ඒක හරි. ඒ කියන්නේ ඇත්තටම දැන් අපිට වෙන්නේ හුඟක් වෙලාවට දැන් කයටත් වඩා හිත තමයි වෙහෙසෙන්නේ. දැන් අපි මේ වැඩ කරද්දී ඒ වැඩේ ගැන নানা ආකාර දේවල් හිත හිතා හිතින් ලොකු ආතතියක් ඇති කරගෙන ප්‍රශ්න හදාගෙන හිත පටලවාගෙන ඒ වැඩේ කරන්න ගිහිල්ලා තමයි වෙහෙස දෙගුණ තෙගුණ වෙන්නේ. නමුත් දැන් ඒ අපි අතින් දාගත්ත වෙහෙස, අතින් දාන දුක, අතින් දාන ආයාසය ටික ටික දුර්වල වෙනවා. ටික ටික ෂය වෙලා යනවා. දැන් තියෙන්නේ කායික වෙහෙස පමණයි. දැන් මනස බොහොම තැම්පත්, මනස බොහොම සැහැල්ලුයි. මනසේ ඇතුලේ කතාව සමනය වෙලා තියෙන්නේ. ඒ හරියේ උපේක්ෂා සහගත බවකින් ඒ නතර වෙච්ච හිතකින් දැන් කටයුතු කරනවා. එතකොට වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් දන්නේම නැහැ සමහරවිට කයේ සීමාව ඉක්මවා ගිහිල්ලා. එතකොට ඔන්න කය වෙහෙසයි. ඉතින් කයේ වෙහෙස දැනෙනකොට ඉතින් අපි ආයේ ඔන්න නවත්තන්න ඕනේ. හිත සැහැල්ලු වෙන්න පුළුවන්. නමුත් කයට දරන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයක් තියෙනවානේ. එතකොට ඉතින් අපි නවත්තන්න තේරුම් අරගෙන නවත්තලා විවේකයක් අරගෙන කයටත් පොඩ්ඩක් සහනයක් දීලා ඉතින් මේ දෙක සමබර කරන එක තමයි වැඩේ තියෙන්නේ. එහෙමයි. සනා සම්පූර්ණ
ප්‍රශ්නේ මේ මට ඒක ගොයි මට හිතනවා මේ කන්තගාමි වෙලාවේ මම කියලා සමරක් කියලාට මට ඒකයි ඔබ වහන්සේ උපදේශක් ගන්න ඕනේ. දැන් ටිකක් අවුරුද්දක් දෙකක් විතර ඉඳලා සංඥාංශ විවාහ උත්සවයේ ඒක උත්සව කට්ටිය රැස්න තැන් වලට ගියාම හරි අපහසුයි සංඥාංශ විතර රැඳෙන්න අර ටිකක් වෙලා ඉන්නකොට ඒගොල්ලන් කියන එක ඇහෙන්නේ නැතුව යනවා. දැන් කන්වර්සේෂන් එකක් යනකොට බිට්වීන් ගැප්ස් එනවා ලොකු ලොකු. එතකොට අර මනසේ කීපකම ඇහිලත් නැහැ. දැන් පොරටම හොඳෝගල්ලා ඉන්නවා වගේ එකක් තියෙනවා සංඥාංශ. ඉතින් මම හැමදාම වල ආජීවශ්ම ශීලේ ගන්නවා ටිකක් කාලේ ඉඳලා සායනාංශ. එතකොට මට අර සම්ප්‍රප්පලාපෙන් ඇය වෙනවා. ඉතින් අනකට ආයි ටිකක් දුරනකට මතක් වෙනවා මම මේ සම්ප්‍රප්පලාපේ ඉන්නේ කියලා. මම ඉතින් ඉවත් වෙන්න බලනවා. ඉතින් දැන් මට ප්‍රබලව තියෙන සායනාංශ ලාජීවා උත්සවයක් තිබුණා. ඒකද දැන් වෙනදා නම් පොඩා ක්ලාස් වෙලා හිමන යන්නේ. දැන් ළඟ තිබුණේ ඒව ඇදගෙන එහෙම කී. හැබැයි එතන මට හිතුණා ඉතින් මම ආයි තින්නේ නැහැ මේ වගේ වට මේ ඒක හරියම බරක් වගේ සායනාංශ කියන අර බොරුවට ඇඳගෙන ගිහිල්ලා හරි වෙහෙසයි වගේ දැන් මිනිස්සුත් කතා කරන්නේ බොරුවට මූණක් හදාගෙන අර මිනිසුන් ප්ලීස් කරන් ඉන්නවා වගේ එකක් දැනෙනවා සායනාංශ. ඒකෙන් මම හිතුණා මේ ඊට පස්සේ ඒගොල්ලන් ඉදිරියට දෙන්නේ නැති වෙන මොනවා හරි එකක් කිව්වොත් කලින් ඒගොල්ලන්ට මොනවා හරි gift එකක් දෙලා එහෙම ඒක නොකියමින් ඉන්නවා කියලා ඒක වැරදි සායනාංශ මොකද ඒක අන්තගාමීද කියලා මට හිතෙනවා. ඒනවාද මට අමාරුයි සායනාංශ සවස්තේ ඉන්න කියලා හිතනවා මේ
තේරුම් අරගෙන කටයුතු කරන්නයි තියෙන්නේ මේ. මොකද ඉතින් මිනිස්සු ඉතින් විවිධාකාරයි. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට ඉතින් ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඉතින් අපි වෙන පාරක යනවා කියලා ඉතින් ගැටීමක් ඇති කරගන්නත් බෑ. ඉතින් ඔතන ඔයගේ තැන්වලේ තමයි ඉතින් පරිසම් වෙන්න තියෙන්නේ. තවත් පැත්තකින් හැබැයි මෙහෙමත් බලන්න පුළුවන්. දැන් අපේ ඒගොල්ලෝ මේ විවිධාකාර දේවල් කතා කරද්දී ඒගොල්ලෝ අපි අකමැති දේවල් කතා කරද්දී අපේ හිතේ තාම ගැටීමක් ඇති වෙනවා නම් අපේ හිතේ තාම නුරුස්නා ගති පහළ වෙනවා නම් ඒ කියන්නේ තවත් ඉතින් අපි අපේ හිතත් සකස් කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම හුදෙකලා වීම තුලම අපේ මට්ටම මැනගන්න බෑ. ඉතින් එතකොට සමහරවිට අපි අදිසක්සේරුවකට යනවා, අපි දැන් ඔක්කොම හරි කියලා හිතා ගන්නවා, අපේ හිතේ කිසිසේත්ම දැන් ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ කියලා හිතා ගන්නවා. ඉතින් සමහරවිට ඒ බඳු මේ තත්වයකට යන්න ඉඩ තියෙනවා. නමුත් අපි ටිකක් ඔය වගේ සාමාන්‍යයෙන් අපි අකමැති තැනකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් නම් මෙතෙන්දි කොහොමද හිත ගැටෙන්නේ? තාමත් හිත ගිහිල්ලා පැටලෙන්නේ කොහොමද? ආයෙත් මේ යම්ස කෙනෙක් මොනවා හරි තේරුමක් නැති දෙයක් කියද්දි මගේ පැත්තෙන් කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා ඉතින් අපිට පුළුවන් නම් මේ වගේ ප්‍රශ්නකාරී තැනකදී වුණත් ඒ කියන්නේ අභ්‍යාසයක් වශයෙන් අපි අපිවම අධ්‍යයනය කිරීම සඳහා අපි කරන අභ්‍යාසයක් වශයෙන් මේක යොදා ගන්න පුළුවන් නම් එතන තියෙන යම්ස අභියෝගයක්. ඉතින් මම මෙතනින් අදහස් කරන්නේ අපි හැමතිස්සෙම මේ ප්‍රශ්න ඉල්ලගෙන ගන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි. ඒ කියන්නේ අවස්ථානුකූලව අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා කොහොමද මේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ. ඒ අවස්ථානුකූලව කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද ඒ වගේ தত্ত্ব හරහා තමයි මේක තව තව වර්ධනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගෙදර හදාගෙන ඉන්නවා. අපි ගෙදර බොහොම සරලව තියාගෙන හිත ගැටෙන්නේ නැති වෙන්න තියාගෙන අනිත් අයත් එක්කත් බොහොම සුහදව ඉන්න පරිසරයක් හදාගෙන තියෙනවා. දැන් අපිට එතන ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි තාමත් අපි ඔන්න රාජකාරී කරන තැනදී ගිහිලා ගැටෙනවා. අපි තමුන් ඔන්න එතනත් හදනවා. ඊට පස්සේ ඔන්න ඔය වගේ මාක් කරේ ඉවෙන්ට් එකක් ආවහම එතෙන්ට ගිහිල්ලා එතනත් තාම ගැටෙනවා. ඊට පස්සේ ඉතින් එතනත් හදන්න වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් අපි පොඩ ඒ අභියෝග ස්ථානවලදීත් අපිට අකමැති ස්ථානවලදීත් අපිට පුළුවන් නම් ගැටෙන්නේ නැතුව ඒවා එක්ක පැටලෙන්නේ නැතුව අනිත් අයත් කෙරෙහිත් යම්කිසි සානුකම්පික ස්වභාවයකින් ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකත් ඉතින් ලොකු ජයග්‍රහණයක් නේද?
මට ටිකක් වෙලා ගියාට පස්සේ අර හරි අපහසුතාවයක් මම නිකන් අර බොරුවට එන්නවාගෙන ඉන්න එකක් වගේ කියන මම දැන් ඉඳලම ෆේස් කරන් ඉන්නා වගේ එකක් එක්ක මට හරි වෙහෙසක් දැනෙනවා. සහ මට දැන් ඉස්සරට වඩා සමහරවිට අවුරුද්දක් විතර ඉන්නවා හරියට කරදර වෙනවා. එක පිට එක ඉවරයක් නැතුව හරියට ප්‍රශ්න එනවා. ඉතින් මම ඒවත් එක්ක හරි يعني ඒව දැන් පුරුදු වෙලා ඒවත් එක්ක අර කයි ඔක්කොම ගන්න ටිකක් අමාරුයි වගේ
දැනගස්සනවා. ඔව්. ඉතින් කමක් නැහැ. කමක් නැහැ මේ සමබරතාවයේ පවත්වමින් කරන්න. ඒ කියන්නේ තමන්ගේ ආසන්නයේ ඉන්න පිරිස හිතමනාපයක් ඇති කරගන්න නැති වෙන්න කටයුතු කරන්න. මොකද අපිට මුළු ලෝකේ ඉන්න සියලු දෙනාම සතුට කරන්න බෑ. හැබැයි අපේ ආසන්නයේ ඉන්න පිරිස අපි ගැන තේරුම් අරගෙන එයාටත් යම් සහනයක් ඇති වෙන විදිහට තියෙන සම්බන්ධතා පළුදු කරගන්නේ නැතිව කටයුතු කරන්න පුළුවන් නම් එතන යම්කිසි නුවණක්කාර ගමනක් තියෙනවා නේද?
එහෙම සාරාස්. කරදරේ නේකේ මොකක් හරි يعني ඒක හරි බාධා වෙන විදිහට හරියටම කරදර වෙනවා සානේ සාමිදල ඒතරම් මොකක් හරි භාවනාවට සම්බන්ධයක් තියෙනවද?
තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි මට නම් හිතෙන්නේ. දැන් අපිත් දැන් සංසාරේ හොඳ විතරක් නෙමෙයිනේ කරලා තියෙන නරකක් කරලා තියෙනවානේ. ඒ නිසා අපි මේ යන ගමනේදී සෑහෙන ඒ කර්ම ප්‍රදේශයක් අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ යම් කර්මානුරූපව මේ කර්මානුරූපව යම් කොටසක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මෙතනින් අලුත් කර්ම රැස් කරන් නැතුව යන්න. ඒ නිසා මේ දැන් හුඟක් වෙලාවට ඇතැමුන්ට ඊළඟ ජීවිතවලදී මුහුණ පාන්න වෙන දේවල් සමාලාවට ආධ්‍යාත්මික ගමනක් යන කෙනෙක්ට මේ ජීවිතයේදීම මොහොන පාන්න සිද්ධ වෙන්න ඉඩකට තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අර ලෝණපල සූත්‍රයේදී එහෙම බුදුරහමඳුරෝ කියන්නේ ඒ කුසලයෙන් වැඩෙන්න තමන්ගේ කරපු අකුසල් ටික මේ ජීවිතයේදීම ගෙවා දමලා ඒක ඉවර වෙන ගතියක් තියෙනවා. ඉතින් එතකොට එකාතකින් ඒක යහපත්. නැත්තම් ඕක මේ වැල් පොලි ක්‍රමයට ගිහිල්ලා ඊළඟ භවයකදී ඕක විඳින්න ගියොත් එහෙම මේ දෙගුණ වෙලා තමයි විඳින්න වෙන්නේ. දැන් මේකෙදීම ඕක ඉවර කළා දාන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ නිසා විවිධ පැති තියෙනවා වගේදී ඉතින් මේ අපිට අවධානය යොමු කරන්න. ඒ නිසා ඒ තමන් වෙත පැමිණෙන දුක ඒ දුක මතින් අලුත් කර්ම රැස් කරන්නේ නැතුව යන්නයි උසාහන්ත වෙන්න තියෙන්නේ. අපේ ලොකු සානංශය අර නිතර කියන්නේ පැමිණි දුක් පැණි රසයි කියලා. ඒ වගේ අපි මේ වෙත පැමිණෙන යම් දුකක් තියෙනවා. ඒකෙන් හිතේ අමනාපයක් ඇති කරගන්න නැතිව උපේක්ෂාවෙන් යන්න තමයි තියෙන්නේ. හොඳයි. පරවන් සම්මත.
ඊළඟ පැණිය උපේක්ෂාට දුරුපත් කරන්න
තුන. සමන් සම්මත සම්මහන්ත.
ඔව්.
අපට පොඩ්ඩක් සම්මහන්ත චිත්ත දූපිය ගැන කතා කරාද පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරලා දෙන්න.
මොකද මට තේරුන්නේ නැහැ. අය කියන්නේ?
චිත්ත දූපිය ගැන?
ආ. දැන් අර මම කියපු චිත්ත රූප ගැනද? ඔව් දැන් يعني මම නම් කිව්වේ يعني දැන් ඔතන දැන් අපේ හිතේ යම් කිසි සංස්කාර ස්වභාවයක් පහළ වෙනවා. ඒ කියන්නේ දැන් හිත කියනවා මේක කරන්න ඕනේ, අ르ද කරන්න ඕනේ, මෙහෙම ඉන්න ඕනේ, මෙහෙම ඉන්න ඕනේ කියලා නිකන් හිත නිකන් උසි ගන්නන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ ගැන හිතන්න යනවා. හිත එතන ගිහිල්ලා ඔන්න බැස ගන්නවා. බැස ගන්නවත් එක්ක අන්න හිතේ එක චිත්ත රූප පහළ වීමක්. ඒ කියන්නේ මෙහෙම කරන්න ඕනේ, අරම කරන්න ඕනේ, මෙහෙම විදියට හැසිරෙන්න ඕනේ, මේ විදියට හැසිරෙන්න ඕනේ, මේ විදියට භුක්ති විඳින්න ඕනේ කියලා. දැන් මේ තාම වැඩේ වෙලා නැහැ. හැබැයි මානසික වශයෙන් සංකල්පනා පහළ කරගනිමින් හිතේ චිත්ත රූප පහළ කරගනිමින් ඒ ගැන නිකන් දැන් හිත නිකන් අර චිත්‍රපටියේ පටන් ගන්නවා. හිතන දැන් මෙතෙක් වෙලා චිත්‍රපටියක් තිබුණ නැහැ. හැබැයි දැන් ඔන්න පටන් ගත්තා. දැන් තමයි ඔන්න තිරේ විවිධාකාර රූප පේන්න පටන් ගන්නවා. නැත්තම් අභිරූපන පේන්න පටන් ගන්නවා. ප්‍රතිබිම්බ පේන්න පටන් ගන්නවා. ඒක තමයි මම අදහස් කළේ ඒ නාම රූප ස්වභාවයක් වශයෙන්. දැන් විඥාන පත්‍යා නාම රූපං නාම රූපච්ඡා විඥානං කියලා කියනවනේ. දැන් ඒතර විඥානය හරියට නිකන් තිරයක් වගේ. නාම රූපය හරියට නිකන් ඒ තිරේ මතට පතිත වෙච්ච හරියට අර ප්‍රතිබිම්බයක් වගේ තමයි. එතකොට මේ ප්‍රතිබිම්බය නිසා විඥානය ප්‍රකාශ වෙනවා. විඥානයේ නිසා ඒ ප්‍රතිබිම්බයට පිළිඹු වෙන්න අවස්ථාවක් සැලසෙනවා.
මේ මාස් වන්නේ
නැහැ. සතරෙන් සතරක් නැහැ. දෙක අපි මේක අවසාන ප්‍රශ්නය කරගමු. ඔව්.
එහෙමයි
ස්වාමීන් වහන්සේ.
දෙලිදි
කරන්න. මයික් එක අන්මියුට් කරන්න. දෙවන් සර්නයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ ගෙසටේ ඇව්ව ප්‍රශ්නය දැන් සාමාන්‍ය ජීවිතයේදී දැන් කවුරු හරි දුරකට නැමතුමක් වගේ ගත්තම මට ටික වෙලාවක් කතා කරද්දී හිතෙනවා මේක ශබ්දයක් විතරයි. දැන් අම්මා කතා කළොත් මේ අම්මාය කියන ඇගීම ගත්තොතින් තමයි පුද්ගල සංඥාව එන්නේ කියලා එහෙම ඉබේ හිතෙනවා ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවල් වලදී. හැබැයි මම අර ඉස්සරහට සම්මුඛ වෙන කෙනා එක්ක හිතා මතා කතා කරනවා. දැන් කතා කරන මාතෘකාව අනුව ඒ කියන්නේ ජීවිතේ ගොඩක් දේවල් හිතලා මතලා කරන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අර අපි ස්වභාවික ගතිය නෙමෙයි, ඒකට මවාපෑමක් තමයි තියෙන්නේ. කියන්නේ මට සිතුවිල්ලක් ආවත් බොහෝ වෙලාවට මේක රාග සිතුවිල්ලක්ද, ද්වේෂ සිතුවිල්ලක්ද කියලා ඉබේ හිතන ගතියක් තියෙනවා. ඒක ඔසේ දිගටම හිතන එක නවත්තනවා. නමුත් අර රංගපෑමක් වගේ වෙලා තියෙන, කියන්නේ ශබ්දයක් මේක ශබ්දයක් මෙතන පුද්ගලෙක් නෑ කියලා එහෙම ඉබේ හිතෙනවා. එතකොට මට හිතෙනවා දැන් භාවනාවටත් වැඩිය නිකන් අර අපේ පොතින් පතින් කියවන දේවල් මං ආදේශ කරගන්නවද, එහෙම නැත්නම් ඒ කියන්නේ එහෙම වුණත් ඒක මුලාවක් නේ, එහෙම නැත්නම් මට මේවා ස්වභාවයෙන්ම එනවද කියන හැඟීමක්
තියෙනවා. ඔව්. දැන් ඔතනදී අත්‍තරම පුළුවන් මේ කියන්නේ එහෙම දැන් අපිට ඉබේ එහෙ සිතුවිල්ල පහළ වෙනවා නම් ඒක ආදේශ කිරීමක් කියලා හිතන්නත් අමාරුයි. ඒක අපි දහමක් දිනු කරගෙන යනවා, භාවනාවක් වඩනවා, හිතේ යම්කිසි විස්කලංක භාවයක් තියෙනවා. ඒතකොට අපි මේ දිනදා කටයුතු කරමින් ඉන්නකොටත් මේ යම් යම් වැටහීමක් ඇති වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ. අපිට තියෙන්නේ ඒක ඔස්සේ දිගට දිගට හිතන්න යන්න එපා. දැන් හිතේ දැන් අපි තුමු දුරකතන ඇමතුමක් දෙනවා. එතකොට මේක සද්දයක් පමණයි කියලා ඔන්න හිතේ සිතුවිල්ල පහළ වෙනවා. පහළ වුණා, ඒක තේරුම් ගත්තා, ඒක පැත්තකින් තිබ්බා, අපි ආයෙත් අර සංවාදයේ යෙදෙනවා. එතන ආයෙත් ඔන්න සිතුවිල්ලක් පහළ වෙනවා. ආ මේක මේ වැඩක් නැහැ නේ, මේ අහ පැත්තේ ඉන්නේ නිකන් මේ නාම රූප ස්වභාවයක්. යහපැත්තේ තියෙන්නේ නිකන් ස්කන්ධ පහක්. මේ පැත්තේ තියෙන්නේ ස්කන්ධ පහක්. කියලා ඉතින් මොකක් හරි අර එන්න පුළුවන් එහෙම. ඒකේ වැරද්දක් නැහැ. නමුත් ඒකත් එක්ක අපි ආයි මේ කරන සංවාදයක් නවත්තලා නැත්නම් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැතුව අපි ආයි මේ පොතේ තියෙන දේ කල්පනා කර කර ආපු බණක් ගැන කල්පනා කර කර එහෙම ගන්න ගත්තොත් අන්න එතන තමයි අපි උවමනාවට වඩා අපි මැදිහත් වෙලා අර පොතේ දේවල් ආදේශ කරන්න යන්නේ. ඒ වෙනුවට නිකන් අර සිතුවිල්ල පහළ වුණා, ඒක තේරුම් ගත්තා, ඒක පැත්තකින් තිබ්බා, ආයිත් අපි අර පරණ විදිහටම කරගෙන ගියා. භාවනාවම තමයි ඒක අතකින් බැලුවාම. දැන් භාවනා කර කර ඉඳද්දිත් ඔහමනේ.
සම්මිනා.
ඔව්, භාවනා කර කර ඉඳද්දිත් අපි සක්මනේ යදෙනවා. ඉතින් එතකොට මොකක්වත් හිතේ ඒ තරම් දෙයක් නැහැ. හිත නිෂ්කලංකයි. හැබැයි අපි හොඳට මේ පාදයේ ස්පර්ශ වෙන දේවල් ගැන හොඳට විමසා බලමින් තමයි හිටියේ. එතකොට ඔන්න ඒක පාටම හිතේ සිතුවිල්ල පහළුණා මේක මෙහෙමයි කියලා. ඉතින් ඒක තේරුම් ගත්තා, ඒක ආයි පැත්තකින් තිබ්බා, හිත නිශ්ශබ්ද කරගත්තා, ආයිත් භාවනාව කරගෙන ගියා. ඒ විදිහෙම තමයි මෙතනත් කරන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව මේ මම දැන් අම්මගේ අබලාගෙන හිටියත් මට යාගේ ඔය ශරීරය ඇතුලේ තියෙන මේවාය ඊට පස්සේ අස්තු පද්ධතිය දක්වා මුලින්ම භාවනා කරද්දී තට්ටක සංඥාව තිබේ වැටුණා. නමුත් ඒක එපා කිව්වම ඒකෙන් අයින් වුණා. දැන් වුණත් මට මං ගැන වුණත් හිතෙනවා මේ ඇඟ ඇතුලේ තියෙන මේවා නෙමේ ශරීරය, මේක පිනවන්නේ නේද, මේ කෑම ගන්න යන්නේ මම, ඒ වගේ එහෙම කලින් හිතනවා. ඒක හිතාමතා හිතන්නේ නැහැ මම. ඒක
මම නවත්තනවා. නමුත් ඒක හිතෙනවා. ඔව්, කමක් නැහැ. ඒක ගානක් නැහැ. ඉතින් ඒකත් සිතුවිල්ලක් කියලා තේරුම් අරගෙන ඉතින් කය පිනවීම කෙසේ වෙතත් කය නඩත්තු කරන්න මේකට ආහාර සපයන්න සිද්ධ වෙනවනේ නේද? ඒ නිසා ඉතින් මේ කය යැපෙන්නේ ආහාර වලින්. ඉතින් ඒක පිනවනවා කියන එක මේ අපි අතින් දාගත්ත කොටසක්. ඒක අවශ්‍ය නැහැ. ඒක මේ කය නඩත්තු කිරීම සඳහා අපිට ආහාර දෙන්න අවශ්‍යයි. ඉතින් එතකොට මේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් සිතුවිලි පහළ වෙනවා ඉතින්. ඒ ඔස්සේ දිගට හිතන්න අවශ්‍ය නැහැ. හිත පුළුවන් තරම් නිෂ්කලංකව තියාගන්න. ඒ නිෂ්කලංක හිතේ බඳු නිකන් අවබෝධය හා සම්බන්ධ සිතුවිල්ල පහළ වෙනවා කියන එකේ වැරද්දක් නැහැ.
එයිමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට බොහොම ස්තුතියි. ඔබ වහන්සේට නිරොග් නිරෝගී චිරජීවනයේ වේවා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපේ පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්මදේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. එහෙනම් අප සියලු දෙනාම මේ තුලින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.
සාදු සාදු සාදු. සුණවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං තුල්ලබේන මයාලද්දම් පසින්තුම් වන්දිතුම් වරං. සාරිපුත්තාති තේරානං ආගතම් පටිපාටියා
ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු